Sure, sure. Ah, magalla denga.
Copa y leve.
Order, please. Kathanayaka Oraya's Nivedan. Sri Lanka Tirasara Sangvardhana Namati Panat Ketumpata Sambandhayen Nivedanayak Kirimata Kamathimi. Meki Panat Ketumpata 2017 Janawari Masa නමෙන් දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ඌ 5 ආ ව්‍යවස්ථා ප්‍රකාරව එක් එක් පළාත් සභාවලට යොමු කර 2007 ජනවාරි මාස 10 වෙනි දින සිට මාසයක් ඇතුළත ඒ පළාත් සභාවේ අදහස් පාර්ලිමේන්තුවට වාර්තා කර ලෙස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 46 ආ 2 ආ යටතේ ඉල්ලා සිටින ලදී. පළාත් සභාවල අදහස් පාර්ලිමේන්තුවට වාර්තා කර ඇති අතර ඒවා පහත සඳහන් පරිදි වේ. ඒ අනුව උතුරු මැද පළාත් සභාව 50 කිරුම් පද සලකා බැලීමෙන් අනතුරුව ඒ සඳහා එකී සභාවේ එකඟතාවයේ පළ කර ඇත. මධ්‍යම වයඹ සබරගමුව දකුණ බස්නාහිර සහ ඌව යන පළාත් සභා 50 කිරුම් පද සලකා බැලීමෙන් අනතුරුව සංශෝධන වලට යටත්ව එකී සභාවල එකඟතාවයේ පළ කර ඇත. උතුරු පළාත් සභාව මේ 50 කිරුම් පද සලකා බැලීමෙන් අනතුරුව ඒ සඳහා එකඟ වී නොමැති අතර නැගෙනහිර පළාත් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සන්තුලනය ක්‍රියාන්ත මණ්ඩලයේ සලකා බැලීම කල්තබන ලද බව දැනුම් දී ඇත. එකී පළාත් සභාවල් වල අදහස් ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයාටද ආර්ථික සංවර්ධන ආංශික අධීක්ෂණ කාර්ක සභාවටද යොමු කොන්නු ලැබේ. දෙවැනි නිවේදනයේ ගරු මන්ත්‍රීවරණ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අවසන් කෙනුම් කෙටුම්පත සාකච්ඡා කිරීම පිණිස 2017 පෙබ්‍රවාරි මාසයේ 22 බදාදා එනම් හෙට දින පූර්ව භාග 9:30ට කාර්ය සභා කාමර අංක 1හිදී තුන්වැනි රැස්වීම පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බැවින් ඊට පැමිණි සහභාගී වන මෙන් සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාරුණිකව මෙන් දන්වනු කැමැත්තෙමි. මියට එහෙත්දී අවස්ථා දෙකදී පවත්වන රැස්වීම වලට සක්‍රීය ලෙස පැමිණි සහභාගී වී දැක් වූ නන්දුව සහ උද්‍යෝගය වෙනුවෙන් ගරු මන්ත්‍රීතුමාට මාගේ හදපිරි ස්තුති පිරිනමන අතරම ඉතිරි ස්ථාවර නියෝග තවදුරටත් සාකච්ඡා කිරීම අවශ්‍ය සම්පූර්ණ සහයෝග ලබා දෙනමින් සියලුම ගරු මාන්ත්‍රීතුමා ළඟින් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ජ 4 වගන්ති අනුව අතිගරු ජනාධිපතිතුමා වෙත කෙරෙන නිර්දේශ 2017 මම ඉදිරිපත් කරමි. එම නිර්දේශ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 2015 වර්ෂයේ සඳහා පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු සංචාරක සංවර්ධනා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිරිමල අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2014 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ජාත්‍යන්තර සම්බන්දතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නිපුණතා සංවර්ධනා වෘත්තීය පුහුණු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2014 වර්ෂයේ සඳහා ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2013 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධනා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2015 වර්ෂය සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ
වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තරුණ ක්‍රීඩා කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කරග සභාවත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වරාහ නායක කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 1971 අංක 52 දරන වෙළඳ නැව් පනතේ 139 වෙනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 321 වෙනි වගන්තිය යටතේ බහාලුම් දල ස්කන්ධ සත්‍යායන සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 අගෝස්තු 11 වෙනි දිනදී අංක 1979 30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග ප්‍රවාහන හා සංනිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු තිලක් මාරපපන මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, ආර්ථික සංවර්ධන පිළිබඳ ආක්ෂික අධීක්ෂණ කාරක සභාවත යොමු කරන ලද 2008 අංක 14 වන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ නියමය සම්බන්ධයෙන් වූ වාර්තාව මේ සමග ඉදිරිපත් කරමි.
අරුණ ක්‍රීඩා කලා හා උරුමයන් පෙන්ම ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු සීබී රත්නායක මැතිතුමා වෙනුවෙන් ගරු එස්.එම්. මරිකාර් මැතිතුමා විසින් ඉදිරිපත් කිරීම.
ගරු කථානායකතුමනි, තරුණ ක්‍රීඩා කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත යොමු කරන ලද 2012 වර්ෂය සඳහා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2015 වර්ෂය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
කාන්තා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු වෛද්‍ය තුසිතා විජයමාන මහත්මිය විසින් පිළිගැන්වේ.
ගරු කථානායකතුමනි, කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2013 වර්ෂයේ සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තාව 2015 වර්ෂය සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2015 වර්ෂය සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
හොඳයි. පෙසම් පිළිගැනීම ගරු දුමින්ද දිසානායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, තිරප්පනේ කඩවීදී යන ස්ථානයේ පදිංචි JBRD හේරත් මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නමි.
ගරු පී හැරිසන් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, අනුරාධපුර ගල්කුළම කීරික්කුළම යන ස්ථානයේ පදිංචි ඩී පත්මසිරි මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු අකිල විරාජ් කාර්යවසම් මැතිතුමා.
ගරු කථානායකතුමනි, නිකරටිය ගංගොඩ පාර අලුත්ගෙදර යන ස්ථානයේ පදිංචි AMSS අධිකාරි මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු HM ෆෞසි මැතිතුමා.
Honorable Speaker, I present the petition received from Mrs. K.L. Indika Akmali of number 190 Brito Babapilla Place, Grandpa's Colombo 14.
ගරු වසන්ත අලුවිහාරය මැතිතුමා.
ගරු කථානායකතුමනි, මාතලපිටිය බූටෑව අංක 97 ඇලීරක් 6 ඒ දරන ස්ථානයේ පදිංචි WG කුසුමාවති මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
ගරු හර්ෂණ රාජකර්ණ මැතිතුමා. ගරු රෝහිණී කුමාරි විජයරත්න මහත්මිය.
ගරු කථානායකතුමනි, මාතලේ කයිකාවල කයිකාවල වත්ත යන ස්ථානයේ පදිංචි NARS බණ්ඩාර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද මුවන්දෙනිය මාතලේ ලහිරු අංක 23 දරන ස්ථානයේ පදිංචි PB ෂෙල්ටන් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද රත්තොට නාරංගොල්ල යන ස්ථානයේ පදිංචි WMSSK වනසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නමි.
වාචික පිළිතුරු අපේක්ෂා කරන මෙම පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පතිරණ මැතිතුමා ප්‍රාථමික කර්මාන්තය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, මම අහනවා දයාගමගේ මැතිතුමා.
අපිට වේලාව සම්බන්ධයෙන් මම නැවතත් අවධානය යොමු කරනවා. අපිට පැයක් ඇතුළත ඉරකන් පුරන් කාටත් සහයක් වෙන මේක.
ආයක වර්ෂ 2015 වෙනි ආයක හෙක්ටයාර් 32527යි දෙක වෙන්වෙන් 2010 දෙක 2010 කිලෝග්‍රෑම් තොන් 17216යි 2011 තොන් 11834යි 2012 තොන් 18604යි 2013 තොන් 28686යි 2014 තොන් 18660යි 2015 තොන් 28177යි 3 නැත 4 අදාළ නැත ආ එක උ ආ දෙක අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගම්බිරි සුවපසිරිය වැඩි කිරීම සඳහා නව වගාව ඇති කිරීමට අවශ්‍ය නිරෝගී පැළ නිෂ්පාදනය කර වගාකරුවන්ට 50%ක ආයෝජන ක්‍රම ආධාර ක්‍රමයේ යටතේ අපි ලබා දෙනවා. ඒ වගේම ධනසවිය ගෙවතු වැඩසටහන යටතේ අක්‍ර කාලකට වඩා අඩු ගෙවතු සඳහා ගම්බිරිස් පැළ නොමිලේ ලබා දෙනවා. වගා කිරීමට අවශ්‍ය යහපත් කෘෂිකාර්මික පිළිවත් පිළිබඳ උපදෙස් පුහුණුව නොමිලේ ලබා දෙනවා. ඒ වගේම පළදායිත්වය වැඩි කිරීම සඳහා අපි යන්ත්‍ර වෙනම තරුණයන් පුරුදු කළා. ඒගොල්ලන්ට යන්ත්‍ර අපි නොමිලේ ලබා දීලා තියෙනවා. රෝග පරිබෝධ ඇති වෙන අවස්ථාවල ඒවා පාලනය කරන්න උපදෙස් දෙනවා. උසස් තත්ත්වයේ ගම්බිරිස් නිෂ්පාදනය කිරීම සඳහා විශේෂ ආයෝජන ව්‍යාපෘති දැන්ට ක්‍රියාත්මක කරනවා. අගේ එකතු කළ නිෂ්පාදන කෙරෙහි විශේෂ අවධානය යොමු කරනවා. ගුණාත්මකභාවය වැඩි දියුණු කරන්න අපි ඒත් උපදෙස් දීගෙන යනවා. ඈ පැන නොගනි.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මම ඔබතුමාගෙන් දැනගන්නට කැමති. ගම්මිරිස් වගාව ඇත්තටම වෙනත් භෝග සමග ඉතා සාර්ථක කළ හැකි ලාභදායක වගාවක්. හැබැයි ගම්මිරිස් කිලෝවක් සඳහා ලැබෙන මිලත් ඉතා අධිකයි. හැබැයි නිෂ්පාදනය වෙන ගම්මිරිස්වල ගුණාත්මක භාවය පිළිබඳ බරපතල ගැටලුවක් තියෙනවා. ඒකට හේතුව ගොවින් නිතර නිතර දැනුවත් කිරීමට තියෙන දැනුවත් වීමේ ගැටලුව. ඒ නිසා ඔබතුමාගේ අමාත්‍යංශයට තව නිලධාරී සංචිතය වැඩි කරගෙන හරි මේ ගොවින්ට නව තාක්ෂණය සහ දැනුම ලබා දෙන වැඩපිළිවෙලකට යන ඇකඩමි එකක් හෝ නැත්නම් එහෙම වැඩපිළිවෙලකට යන්න පුළුවන්කම තියෙනවද? එහෙම ක්‍රියාත්මක වෙනවද?
දැනට අපි මේ ගුණාත්මක භාවය වැඩි කරන්න දැනට අපි පන්ති පවත්වගෙන යන්න ගම් මට්ටමින් විශේෂයෙන් ඒ පුහුණු කටයුතු කරගෙන යන්න අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම ඒක දැනට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම නිලධාරීන් ප්‍රමාණය වැඩි කරාට මම නම් දකින්නේ ඒ තරම් විශාල ප්‍රතිඵලයක්. දැනටත් අපේ කෘෂිකර්ම අපනයන දෙපාර්තමේන්තුව නඩත්තු කරන්න අපිට රුපියල් මිලියන 600ක් වැය වෙනව අවුරුද්දකට. මම බලන්නේ පුළුවන් තරම් නිලධාරී ප්‍රමාණය වැඩි කරනවට වඩා ගම්බිරිස් වගා කරන උදවියට සහන ලබා දීම තුළින් ඒක ව්‍යාප්ත කරන්න. මොකද ගම් මට්ටමින් කාන්තාවන් දැනුවත් කරලා ඒගොල්ලන් නායකයන් බවට පත් කරලා ඉවර වෙලා ඒගොල්ලන්ගේ මාර්ගයෙන් අපිට ඒක පැල සිටවන ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ පොල් ගස් තියෙනවා. දැන් අපි අලුත් ව්‍යාපෘතියක් අඳුනගෙන යනවා. හැම පොල් ගහකම ගම්බිරිස් පැල දෙකක් වගා කරන්න. දැනට අපි ලෝක වෙළඳපොළ ගත්තොත් ලෝක වෙළඳපොළේ අපිට තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. අපේ ගම්බිරිස් වලට ඩොලර් සාමාන්‍යයෙන් අනෙක් රටවල් වල ගම්බිරිස් වලට වඩා 2000ක විතර වැඩි අගයක් ලබා ගන්න පුළුවන්. ඒක නිසා අපේ මන්ත්‍රීතුමා කිව්වා වගේ බුද්ධික මන්ත්‍රීතුමාගේ ඒ ගුණාත්මකභාවය අඩු වුණොත් අපේ මිල අපිට නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඒක ආරක්ෂා කරගෙන අපි ඉදිරියට යන්න ඕනේ.
දරු කථානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය දැන් ගම්මිරිස් නිෂ්පාදනයේදී ඔබතුමාලා ආධාර දෙන වැඩපිළක් පිළිබඳව කතා කරනවා. එහිදී පැල ලබා දීමෙන් එහා ගිහිල්ලා දැන් පොහොර සහනාධාරයේ අනිත් බොහෝ ශේෂ වලට ලැබෙනවා වගේ මේ ශේෂයට ලැබුණොත් මේ ශේෂය විප්ලවීය ලොකු පිම්මක් පෙරලියක් ඇති වෙයි. ඒ සඳහා අමාත්‍යංශයට දැක්මක් වැඩපිළක් තියෙනවා.
ඇත්තටම පොහොර සහනාධාරයේ ලබා දෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් ගම්බිරිස් වගාව විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා නැහැ. දැන් අපි ඒක ව්‍යාප්ත කරන්න හදන්නේ. මොකද තේ වගාව ගත්තොත් තේ වගාව අතර අපිට ගම්බිරිස් වගා කරන්න පුළුවන්. දැනට එහෙම වගා කරලා තියෙන උදවිය තේවලට වඩා දෙගුණයක් ගම්බිරිස් වලින් ආදායම ලබා ගන්නවා. එතකොට මේවා ඇත්තටම මිනිස් ජනතාව දන්නේ නැහැ. ඒ දැනුවත් කිරීම තමයි අපි කරගෙන යන්නේ. එතකොට ඒ තුලින් අපිට පුළුවන් වගාව දියුණු කරන්න. ඉදිරියට අපි වැඩ කටයුතු කරගෙන යනවා.
මගේ අවසාන අතුරු ප්‍රශ්නය ඇත්තටම එතුමාට යොමු කරන්න ගරු කතානායකතුමනි, ඊයේ පෙරේද ඔබතුමා මට සඳහන් කරා මම අර දූෂණයක් පිළිබඳ කතා කරපු කාරණේට අදාළ ලියකියවිලි තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මම ඒක දැන් ඔබතුමාගේ අවධානයට සභාගත කරනවා. ඒ ලියවිලි තුනක්
මම ගරු අධ්‍යාපන ඇමතිතුමාට යොමු කරනවා.
ඔව් මම සභාගත කරනවා ඒක.
ගරු වෛද්‍ය නයින්ද ජයසිංහ මහත්මයා වරාහ නායක කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට, ගරු බිමල් රත්නායක මහත්මයා උසස් අධ්‍යාපන මහාමාර්ග ඇමතිතුමාගේ ඇසීමට
මහානා ගරු කතානායක.
ගරු කතානායකතුමනි, උත්තරය එක පීඨ පහයි, දෙක දෙපාර්තමේන්තු 34යි, තුන ඇමනුම එකෙහි තීරු අංග 4 දක්වා ඇත. 4 ඔව් 5 ඇමනුම එකේ තීරු අංක 5 යටතේ දක්වා ඇත. ආ පෙරන් ඩොනගි අනුවංක එක පීටය කෘෂිකර්ම හා වැවිලි කර්මනා කරන එකතුව සිටිය යුතු 47යි, පුරප්පාඩු 10යි, ව්‍යවහාරික විද්‍යාව සිටිය යුතු 59යි, පුරප්පාඩු 16යි, ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය සිටිය යුතු 38යි, පුරප්පාඩු 2යි, පශු සම්පත්තා දීවර පෝෂණ සිටිය යුතු 39යි, පුරපාඩු 5යි,
ගරු කතානායකතුමනි, මම ඔබතුමාගෙන් දැනගන්න කැමති පළවෙනි අතුරු ප්‍රශ්නය වශයෙන් ඔබතුමා පිළිගන්නවද කොළඹ කේන්ද්‍රයේ තිබෙන විශ්වවිද්‍යාලවලටත් වඩා කොළඹින් බැහැර තිබෙන විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ හිඟය වැඩි බවත්, ඒ වගේම ඒක විසඳීම සඳහා ඔබතුමා ගන්න ක්‍රියාමාර්ග මම දැනගන්න කැමති පළවෙනි අතුරු ප්‍රශ්නය වශයෙන්.
මං කලින් අවස්ථාවලදීත් පැහැදිලි කරුවා ගරු කතානායකතුමනි, මේක ලංකාවේ හැමතැනම තියෙන ප්‍රශ්නයක්. මොකද අපේ විශ්වවිද්‍යාලවල ඉගෙනගත්ත කට්ටිය අපේ රට සේවය කරන්නේ නැහැ. නොමිලේ අධ්‍යාපනය අරගෙන ඒගොල්ලෝ පිටරට යනවා. ඉතින් මේක තමයි මේක මේ නව ආණ්ඩුව නිසා ඇති වෙච්ච දෙයක් නෙවෙයි. අවුරුදු ගණනාවක් තිස්සේ මේක ඇති වෙලා තියෙනවා. ඉතින් අපි උත්සාහ කරනවා පුළුවන් තරමක් මේ දේශකේ හොයාගන්න. නමුත් මේක
හොඳයි. ගරු
මේක බරපතල ප්‍රශ්නයක්.
දෙවෙනි ප්‍රශ්නේ,
ඒ ඈත ප්‍රදේශවල විශ්වවිද්‍යාල උගන්වන ආචාර්යවරුන්ට වැඩි දීමනා වැටුප් ලබා දෙන එක ඉල්ලීම කරන ගම මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ මම දැනගන්න කැමති ඔබතුමාගෙන්. ඔබතුමා මෑතකදී ප්‍රකාශ කළා තිබුණා, ප්‍රශ්න නෑ දෙවෙනි අතුරු ප්‍රශ්නේ, ඔබතුමා මෑතකදී ප්‍රකාශ කළා තිබුණා මේ රටේ වෛද්‍යවරු හිඟ නිසා තමයි පුද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය වෙන්න එක හේතුවක් කියලා. රටේ වෛද්‍යවරුන්ගේ හිඟයක් තිබෙනවා, එකටත් උත්තරයක් වශයෙන් තමයි මේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කළ තිබෙන්නේ කියලා මම පුවත්පතක තමයි දැක්කේ. මම දැනගන්න කැමතියි ඇමතිතුමාගේ ඒ සම්බන්ධව මොකද අදහස.
වෛද්‍යවරු හිඟයක් තියෙන බෑ කවුරුත් පිළිගන්නවනේ.
එහෙම
ඒක 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 පිළිගත් සත්‍යයක්.
හොඳයි.
ඒක මම කියපු නිසා සනාථ වෙච්ච එකක් නෙමෙයි. වෛද්‍යවරු අඩුයි කියන එක දෙපැත්තම පිළිගන්නවා.
හොඳයි. තුන්වෙනි ප්‍රශ්න කරු
මාතේ. තුන්වෙනි අතුරු ප්‍රශ්නේ, ඔබතුමා එක පිළිගන්නවා නම් කියන්නේ ඔබතුමා කියන්නේ දැන් වෛද්‍ය හිඟයට උත්තරේ පුද්ගලික විශ්වවිද්‍යාල නම් ඔබතුමා නීතිඥයෙක් වශයෙන් දන්නා උසාවිල ගොඩාක් නඩු ගොඩ ගහලා තියෙනවා. ඒ නිසා ඔබතුමා යෝජනා කරනවාද ඒකට පිළිතුරක් වශයෙන් පුද්ගලික සමාගම් වලට උසාවිය පවත්වාගෙන යන්න, පුද්ගලික සමාගම් වලින් නඩු කාර්යපත් කළා එහෙමනි ක්‍රමයක් අනුගමනය කරන්න ඔබතුමාලා කල්පනා කරනවා?
ඕකේ කොහෙවත් මේ ලෝකේ කොහෙවත් අධිකරණය පුද්ගලික සමාගම් වලින් පවත්වාගෙන යන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න නිසා තමයි තාම අපේ මන්ත්‍රීවරු 5 දෙනෙකුට සීමා වෙලා තියෙන්නේ.
හොඳයි, අපි උදේ ප්‍රබන්ධ කම්පීර මහත්මයා ගාව මන්ත්‍රව මම. අපි යන් අද මට වෙලාව ප්‍රශ්නයක් තියෙනවද? නෑ, අපි ඊගාට යන් ගරු මන්ත්‍රීතුමා.
මම ආනවා ගරු කතානායකතුමනි,
කුචිකාර මහත්මයාගේ ඇසීමට. හොඳයි, අපි අන්දම මට මේකට විවාදයක් කියන්නේ අපි යන් අද නැත්තම් will go to the yeah so
ටෝච චේම්බ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මේගොල්ලෝ තමයි පෙළපාලියන්නේ.
හරි.
ආණ්ඩුව හදන්න, ඇමතිවරු හදන්න පෙළපාලියන්නේ මේ වදකාගාර තියාගන්න අය.
හොඳයි. මේක අපි විවාදයකට යන්න අමාරුයි කර්මයන් රත්නාවත. දෙකක් ඕනේ අපි ඊළඟට යන්න කරනවා කියලා මේ වෙලාව සහයෝගය දෙන්න. හරි. අපි සභානායකතුමා will go on to the main item agenda. We go to main garu උදේ ප්‍රභාත් ගම්පිලි මහත්තුමා කුචිකාරම මහත්තුමා ඇසීමට
මම ආනව ගරු කතානායකතුමනි
ගරු කතානායකතුමනි ආ එක සුළු ගොවින්ගේ මූලික අවශ්‍යතාවයේ පොදු යටිතල පහසුකම් මෙන්ම සුභ සාධන කටයුතු සපුරාලීම පරමාර්ථ කොටගෙන භාරකාර ඔප්පුවක් මගින් 1994 මාර්තු මාස 9 වෙනි දින ගොවින්ගේ භාරකාර අරමුදල සංස්ථාපනය කර ඇත එම භාරකාර අරමුදලින් රාග්ධනය සපයන නියම ව්‍යාපෘතියක් ලෙස ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තු යටතේ ගොවි බැංකු ක්‍රියාත්මක වේ. ආ දෙක ලියාපදිංචි කර නොමැත. ආ තුන භාරකාර ඔප්පුවක් මගින් සංස්ථාපනය කරන ලද ගොවින්ගේ භාරකාර අරමුදල මගින් ගොවි බැංකු වෙත 100% පොලියට අවශ්‍ය රාග්ධනය ලබා දෙනු ලැබේ. ගොවි බැංකුව මගින් තැන්පතු සඳහා 7% හා ණය සඳහා 9% පොලියකට කුඩා කණ්ඩායම් ණයක් ලෙස ගොවින්ට ණය ලබා දෙන අතර එයින් කොටසක් සුරකිමක් ලෙස රඳවා ගැනීම සිදු කරනු ලබයි. ඒ ඉතුරු තැන්පතුක්සේ සැලකිය හැක. මීට අමතරව ගොවින්ගේ කැමැත්ත අනුව තැන්පතු වාර ගැනීමට සිදු කෙරේ. ආයන්න ආයක ගොවින්ගේ භාරකාර අරමුදල ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස සංස්ථාපනය කිරීම සඳහා පනතක් හඳුන්වා දීමට කටයුතු කරමින් පවතී. ඒ අනුව නියම ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක ගොවි බැංකු ඉදිරියේදී නියමිත පරිදි ණය ලබා දෙන හා ඉතුරුම් තැන්පතු වාර ගන්නා බැංකුවක් ලෙස ලියාපදිංචි කිරීමට කටයුතු කරනු ලැබේ. දෙක ආයන්නේ තුන. ඉහත ආ එක අනුව බැංකුවක් ලෙස ලියාපදිංචි කිරීමට කටයුතු කරනු ලැබේ. ඈ යන්නක අදාළ නොවේ.
ගරු කතානායකතුමනි මම තුන්වෙනි එක තුන විදියට ආපු ප්‍රශ්නෙට උත්තරේ ලැබුණ නැති නිසා මම නැවත වතාවක් අතුරු ප්‍රශ්නයක් විදියට අහනවා මෙම ගොවි බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ තැන්පතු බාර ගන්නා ණය ලබා දෙන ආයතනයක් ලෙස නියාපදිංචි කර ඇද්ද ඔව් නැ
ඒක ලියාපදිංචි කර නැ මම ඒකේ ගරු මන්තුමා ඒකේ පිළිතුර දුන්නා ආයන්නේ තුන භාරකාර ඔප්පුවක් මගින් සංස්ථාපනය කරන ලද ගොවින්ගේ භාරකාර අරමුදල මගින් ගොවි බැංකු වෙත 100% පොලියකට අවශ්‍ය ප්‍රාග්ධනය ලබා දෙනු ලැබේ. ගොවි බැංකුව මගින් තැන්පතු සඳහා 7% හා ණය සඳහා 9% පොලියකට කුඩා කණ්ඩායම් ණයක් ලෙස ගොවින්ට ණය ලබා දෙනු අතර එයින් කොටසක් සුරකිමක් ලෙස රඳවා ගැනීමක් සිදු කරනු ලබයි. ඒ ඉතුරුම් තැන්පතුක්සේ සැලකිය හැක. මීට අමතරව ගොවින්ගේ කැමැත්ත අනුව තැන්පතු වාරගනු සිදු කරේ.
හොඳයි දෙවෙනි ප්‍රශ්නය අහන්න
ගරු කතානායකතුමනි ඒ උත්තරේ කියවෙන්නේ ලියාපදිංචි කර ඇද්ද නැද්ද කියලා. නමුත් එතුමා කිව්වා අතුරු ප්‍රශ්නෙට නෑ කියලා. මම අහනවා මේ බැංකුවල පිහිටවා අවුරුදු 23ක් ගත වී තිබුණත් අවම වශයෙන් මේ ප්‍රශ්නෙට අපි ප්‍රශ්න අහලත් දැන් අවුරුද්දකට ආසන්නයි මේ ප්‍රශ්න අහන මොහොත වෙන විටවත් මහ බැංකුවේ ලියාපදිංචි කිරීමට අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර තිබේද
ගරු මන්ත්‍රීතුමා මේ වෙනකොට අපි ඒක ඉදිරිපත් කරලා තියෙනවා මේ වෙනකොට නව රජය විසින් ක්‍රියාත්මක වෙනවා මොකද මේ ඔබතුමාට කියන්න ඕනේ මේක මීට කලින් ලියාපදිංචි කරන්න තිබුණා. නමුත් ඒක ලියාපදිංචි කරලා තිබුණේ නැහැ. ඒ පහුගිය රජයේ කාලේ. ඉතින් ඒක අද අපි ඒක නිවැරදි කරනවා. ඒ හින්දා මේක ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා.
හොඳයි. තුන්වෙනි ප්‍රශ්නය අහන්න ගරු මන්ත්‍රීතුමා.
නැහැ තුන්වෙනි අතුරු ප්‍රශ්නයක් අවශ්‍ය වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. කවුරු කළත් වැරද්ද වැරද්දමයි. අනිත් කාලේද මේ කාලේද වැදගත් නැහැ. වැරදි නම් ඒක වැරදි.
බොහොම හොඳයි ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහත්මයා. මහනගර බස්නාහිර සංවර්ධන මහත්මයා ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි ආ එක ඔව් ආ දෙක නාගරික සංවර්ධන අධිකාරිය යටතේ මිලියන 2399යි ඉඩම් ගොඩ කිරීම සංවර්ධන කිරීමේ සංස්ථාව යටතේ මිලියන 1220යි අමාත්‍යාංශ ප්‍රතිපාදන මුදල් යටතේ මිලියන 209යි ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව යටතේ මිලියන 4.9යි එකතුව 3832යි මිලියන ආ තුන ඔව් ඇමුණුම් අමුණා ඇත නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ගම්පහ ව්‍යාපෘති 1යි මහර ව්‍යාපෘති 6යි දොම්පේ ව්‍යාපෘති 1යි මීරිගම් ව්‍යාපෘති 4යි පෑලියගොඩ ව්‍යාපෘති 1යි ජායල ව්‍යාපෘති 1යි ඉඩම් ගොඩ කිරීමය සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ ව්‍යාපෘති 17යි ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව යටතේ ව්‍යාපෘති 3යි ඊට අමතරව අමාත්‍යාංශ ප්‍රතිපාදන මුදල් යටතේ මහර මාර්ග 12යි ගම්පහ මාර්ග 1යි ආ1 ව්‍යාපෘති 4යි ආ2 කඩුවෙල මහනගර සභා බලපදේශයේ වැලවිට පාර සුහදමාවත වැඩදියුණු කිරීම සංවර්ධනය කිරීම කටයුතු අවසන් කර ඇත. කොට්ටාව පන්නපිටිය පාර පරණ පාර වැඩදියුණු කිරීම සංවර්ධන කටයුතු අධිකරේ අවසන් අධිකරේ පවතී 95%ක් වැඩ නිම කර ඇත. කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ 54%ක් ඉදිකිරීම අවසන් කර ඇත. කොට්ටාව මාළඹේ පාරේ වැඩදියුණු කිරීම ඉඩම් අත්පත් කර ගැනීම අවසන් කර ඇත. විදුලි රැහන් පද්ධතිය දුරකථන ජාල පද්ධතිය සහ සැපයුම් මාර්ග ප්‍රතිස්ථාපන ආරම්භ කිරීමට සූදානම් කර ඇත. ආ3 දුම්රිය මාර්ග නැත. බස් පර්යන්ත සංඛ්‍යාව 1කි. කොට්ටාව මාකුඹුර ඉදිබෙමින් පවතී. ආ4-1 කඩුවෙල වැලවිට මාර්ගයේ සංවර්ධන කටයුතු 2014 ආරම්භ කර 2016 අවසන් කරන ලදී. ගමන් කාලයේ මිනිත්තු 16 සිට මිනිත්තු 7 දක්වා අඩුවීම. වේගයේ පැයට කිලෝමීටර 15 සිට 35 දක්වා වැඩිවීම. කොට්ටාව පන්නපිටිය මාර්ගයේ පැයට කිලෝමීටර 22ක් පැවති වේගයේ පැයට කිලෝමීටර 51 දක්වා වැඩිවීම. වාහන ධාරිතාවයේ 1200 සිට 2000 දක්වා වැඩිවීම. පොදු ප්‍රවාහන සේවය සඳහා දිර්ඝන්වීම අරමුණු කර ගනිමින් හයිවෙල් මාර්ගයේ රථ වාහන තදබදයට විසඳුමක් ලෙසින් විධිමත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් කොට්ටාව මාකුඹුර ඉදිකරමින් පවතී. 4 කොට්ටාව මාළඹේ මාර්ගයේ අතුරුගිරිය පාර දක්වා වේගයේ පැයට කිලෝමීටර 22 සිට 56 දක්වා වැඩි වී ඇත. ආ5 ඉහත සඳහන් පරිදි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් පවතී. ඉය සඳහන් කාර්ය සඳහා 2016 වසරේ වෙන් කර තිබුණු රුපියල් මිලියන 714 මිලියන 525ක් වියදම් දරා ඇති අතර 2016 වර්ෂයේ 73% ප්‍රතිශතයක් ලබාගෙන ඇත. ඇය අදාළ නැත.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. විශේෂයෙන් මගේ අතුරු ප්‍රශ්නය අමාත්‍යතුමා කියූ පරිදි අපි 2016 අයවැය තුල දැක්කා මේ විදිහට මුදල් වෙන් කරලා තියෙනවා. අද ඔබතුමාම ප්‍රකාශ කරලා කිව්වා කිසිදු දුම්රිය මාර්ගයක් ඉදිකරෙන්නේ නැහැ කියන එක. හැබැයි 2016 අයවැයට ඔබතුමාලා යෝජනා කරලා තිබුණා කැලණිවැලි දුම්රිය මාර්ගය නවීකරණය කරලා ඒ ගමන් පහසුකම් හදනවා වගේම ඒ වගේම යෝජනා කරලා තිබුණා මේ දෛනිකව කොළඹ නගරේ එකතු වෙන කුණු ටොන් 700ක් 900ක් අතර ප්‍රමාණයක් දිනපතා මේ මීටර මුල්ල කුණු කන්දට ගෙනල්ලා දානවා. ඒ අරගෙන එන එක සම්බන්ධයෙන් විශාල ගැටලුවක් විශාල පරිසර ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. එතකොට අද වෙද්දී ඒ ස්ථානයේ මිලියන 3ක් විතර ටොන් මිලියන 3ක් විතර කුණු ප්‍රමාණයක් ගොඩ ගැහිලා තියෙනවා. හැබැයි මේවා මේ වෙනුවෙන් පහුගිය අයවැය විවාදයේදී අපි දැක්කා දරු මරික්කාර් මන්ත්‍රීතුමා විශේෂ වැඩසටහනක් මේ වෙනුවෙන් යොදවලා මෙගාපොලිස් අමාත්‍යාංශය හරහා මේක ඉවත් කරන්න ජනාධිපතිතුමා අගමැතිතුමා සමග සාකච්ඡා කරනවා කියලා. ඒක 2016 12 මාසේ 3 වෙනිදා පිටු 26.62 හැන්සාට් ගත වෙලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් අහනවා මම අද දවසේද්දිත් මීට කලින් එද්දිත් මෙතුමාව නිතර හම්බුනාමත් අහන්නේ මේ කුණු කන්දර මොකද වෙන්නේ කියලා. ඒ නිසා මම අද දවසේ අහන ඔබතුමාගෙන් මේ
වෙනි
වර්තමාන වැඩපිළිවෙලක් ඔබතුමා ළඟ තියෙනවද කියලා.
ගරු කථානායකතුමනි, ගිය සුමානේ අවස්ථා කීපයකදී මේ පිළිබඳව අපි පිළිතුරු ලබා දුන්නා. මේක මේ අවුරුදු දෙක තුළ සිදුවෙන ප්‍රශ්නයක් නෙමෙයි, අවුරුදු 30ක් තිස්සේ එන ප්‍රශ්නයක්. විශේෂයෙන් මේ සඳහා වැඩපිළිවෙළවල් 3ක් මේ වන විට අවසන් අධීරේ පවතිනවා. මුතුරාජ වෙල අපි ඉඩම් වෙන් කරලා ලබා දීලා තිබෙනවා. පසුගිය අවුරුද්දක් වෙන කාල සීමාවක් තුළ පුවත්පත් දැන්වීම් දාලා ආයෝජකයෝ 58 දෙනෙක් ඇවිල්ලා ආයෝජකයෝ තෝරගෙන අවසන් කරලා තිබෙනවා. අද අමාත්‍ය මණ්ඩලයේ විසින් විශේෂයෙන්ම මේ විදුලි නිෂ්පාදනය කිරීම තමා මේවැන් සිදු කරනු ලබන්නේ. අද අමාත්‍ය මණ්ඩලය ඒ විදුලිය සඳහා ගෙවන ඒකක සඳහා ගෙවන ඒ අනුමැතිය අද ලබා දීලා තිබෙනවා. ඉදිරි සති දෙක ඇතුළත මං හිතන්නේ ගිවිසුම් අස්සම් කරන්න පුළුවන්කමක් ලැබෙයි. ඒ අනුව කෙසේ හෝ මේ ගිවිසුම් අස්සම් කළත් අඩුම තරමේ තමයි අවුරුදු දෙකක්වත් යනවා ප්‍රායෝගිකව මේ කටයුත්ත ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අරුක්කාල් ප්‍රදේශයේ පුත්තලමේ මේ සඳහා විශාල විරෝධතාවයක් ආවා. ඊට පස්සේ ඒ අබේ භූමියෙන් පිටත ඉඩම් කොටසක් තෝරගෙන තිබෙනවා. ඒ පරිසර අධ්‍යයන කටයුතු දැන් සිදු කරමින් පවතිනවා. ඒ වගේම පස පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ ව්‍යාපෘතියක් දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් ඒ කෙසේ හෝ මේ ව්‍යාපෘති තුනම අනිවාර්යයෙන්ම තව අවුරුදු දෙකක්වත් අනිවාර්යයෙන්ම යනවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න.
ගරු මන්ත්‍රීතුමා අතේ පොඩි එතුමාට අහන්න ප්‍රශ්නේ නිසෝ.
කමන්නේ කතා නැහැ එතුමාට අවස්ථාව දෙන්න.
හොඳයි.
එතකොට මේ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි ඔබතුමා මේ කියන තව අවුරුද්දයක් අපිට තියාගන්න වෙනවා කියලාද?
නැහැ මේ ක්‍රියාත්මක කරන්න අවුරුදු දෙකක් යනවා.
නැහැ කියලා කොළඹ නගර සභාව කියලා තියෙනවා.
ඒ කියන්නේ
දැන් මීතර මුල්ලට කුණු ගෙනේම නතර කරන්න තව අවුරුද්දයක් යනවා කියලාද ඔබතුමා කියන්නේ?
නැහැ ඒක කොළඹ නගර සභාවෙන් අහස නමුත් මේක ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන්න අවුරුදු දෙකක්වත් යනවා. ඒකද ඒක ඉම්මහ කරන්න බෑ. ඒක නගර සභාවෙන් අහන්න ඕනේ.
හොඳයි තව ප්‍රශ්නයක් තියෙනවද?
ආ ප්‍රශ්න දෙකක් තියෙනවා ගරු කතානායකතුමනි.
දැන් දෙකක්
එතුමාට එකක් දුන්නා මට එකක් දෙන්න යැති හොඳටම. මොකද මේ මෙතුමා අපේ මරික්කාර මන්ත්‍රීතුමා පහුගිය දවසක පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා මේ උද්ඝෝෂණ විරෝධතා පවත්වන්න තැනක් හොයලා දෙන්න කියලා මේ උද්ඝෝෂණ කරන අයට. ඒ නිසා මං හිතන්නේ එතුමා ඊයේ පෙරේදා මාධ්‍යයට නිකුත් කරලා තිබුණා. මේක
කුණුවලටයි නෑනේ කුණුවලටයි නෑනේ ගරු මන්ත්‍රීතුමා
පෙබරවාරි මාසෙ වෙද්දී මේ කුණු කන්ද ඉවත් කරන්න කටයුතු කෙරුව නැත්නම් එතුමා ඒ උද්ඝෝෂණ කරන තැනට එනවා කියලා මම හිතන්නේ. මං හරි පිට හරි ජායල වෙන්න ඇති මං හිතන්නේ රෝඩ් ෂෝ. ඒ නිසා මගේ අවසාන ප්‍රශ්නය අවසාන ප්‍රශ්නය කරු කතානායකතුමනි අවසාන ප්‍රශ්නය මගේ ප්‍රශ්නය ඇහුවේ නෑ.
ඒ
නිසා මම අවසාන ප්‍රශ්නේ
ඔබතුමා දැන් ගිහිලා ඊට පස්සේ පෙළපාලි වලන පටන් ගත්තා. මට මේ මට 10ට අවසන් මට මෙන්න මෙන්න දෙන්න බෑ. වෙන දෙන්න බෑ මම මට අනික කතා නෑ ඒක මට බෑ. පස්ස දෙක අවසానයි. පස්ස දෙක අවසానයි. But you have to accept this my order. I given the order. නෑ ගරු ඩග්ලස් දේවානන්ද මහත්තයා අපි ප්‍රශ්න සීරියස් වලට යන්න ඕනේ. ඔව්. ඔබතුමා වාඩි වෙන්න. I am කරුණාකර වාඩි වෙන්න ගරු මන්ත්‍රීතුමා. කරුණාකර වාඩි වෙන්න. තුකෙන් ඉස්සරහට කියන්නේ. You have to sit down. ඔබතුමා වාඩි වෙන්න. ඔබතුමා අනික් කාර ප්‍රශ්න දිනලා තව ප්‍රශ්න ආවම මට මේ පාර්ලිමේන්තුව දුවන්න තියෙනවා. හරියට දෙක වෙනකොට අනික් කාර අවස්ථාව දෙන්න ඕනේ. ගරු ඩග්ලස් දේවානන්ද මහත්තයා.
ගෞරව අමචරේ කර්කින්රේ.
Honorable speaker, I respectfully move for a 2 weeks time to give the answer.
ගරු අශෝක ප්‍රියන්ත මහත්තයා
7 වෙනි ප්‍රශ්නේ මම අහන කතා නායකතුමනි.
ගරු කතා නායකතුමනි අයන් එක ඔව් පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම හලාවත කලාපෝලින් සිද්ධීන් 221ක් වාර්තා වී ඇත. ඒක ඇමුණුම එකේ තියෙනවා සිද්ධි ටික. දෙක පිළිගනි වෙනත් දිස්ත්‍රික් වලට අයත් සිසුන් පුත්තලම දිස්ත්‍රික්කයෙන් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීම නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ සිසුන්ට අසාධාරණයක් සිදුවේ. ඉහත සිද්ධීන් මීට පෙරද වාර්තා වී ඇති අතර 2016 වර්ෂයේ වාර්තා වූ සිද්ධීන් වලට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මූලික විමර්ශන කටයුතු සිදු කිරීමෙන් පසු අයදුම්කරුවන් 21කගේ විභාග ප්‍රතිඵල තාවකාලිකව අත්හිටීමට ක්‍රියා කරන ලදී. පසු එම අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවට කැඳවා තොරතුරු ලබා ගැනීමෙන් පසු ඔවුන්ගේ ප්‍රතිඵල දිස්ත්‍රික් කුසලතාවය නොමැතිව නිදහස් කිරීමට කටයුතු කරන ලදී. එසේ පැමිණි ඉහත අයදුම්කරුවන්ගෙන් 20 දෙනෙක් ප්‍රතිඵල දිස්ත්‍රික් කුසලතාවය නොමැතිව නිදහස් කළ අතර ඒ සඳහා නොපැමිණි එක් අයදුම්කරුවගේ ප්‍රතිඵල තවදුරටත් අත්හිටුවා ඇත. ඒ අනුව පුත්තලම් දිස්ත්‍රික්කයේ අයදුම්කරුවන්ට සිදුවන අසාධාරණය වැළකෙනු ඇත. ආයන් එක ඇත්ත වශයෙන්ම ගරු කතානායකතුමනි මේ කාලයක් තිස්සේ ආපු එකක්. අපි ගිය සැරේ තීන්දුව තීරණ අරගෙන මේ වෙනස් කරන්න මේනකොට අවශ්‍ය පියවර ගත්තේ. එතකොට ආයන් එක ඇමුණුම දෙකේ තියෙනවා. ඔබතුමාට කියවන්න ඕනේද? ඕන කියවන්න.
නැහැ සර්.
දෙක අදාළ සිදුවීම් පිළිබඳව මූලික විමර්ශනය මගින් අනාවරණය වූ කරුණු මත හලාවත අල්හිරා මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පති SMS SHM ඉස්මයිල් මහතාගේ හා හලාවත බර්නදෙන් දෙමළ මහා විදුහලේ විදුහල්පති BR මිරැන්ඩා මහතාගේ වැඩතහනම් කර විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරමින් පවතී. අනෙකුත් පාසල් 15ක විදුහල්පතිවරුන්ටද මූලික විමර්ශන පවත්වා ඇති අතර විධිමත් විනය පරීක්ෂණ පැවැත්වීමට ඉදිරියේදී කටයුතු කර විනය පියවරු ගනු ඇත. ඈයන්න අදාළ නොවේ.
කතානායකතුමනි, බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අධ්‍යාපන ඇමතිතුමා මේ සඳහා පිළිතුරු ලබා දීම පිළිබඳව. දීර්ඝ කාලයක් තිස්සේ පුත්‍රාන් දිස්ත්‍රික්කයේ දරුවෝ විශ්වවිද්‍යාලයට එන්න තියෙන ප්‍රවේශය තමයි මේ අහිමි වුණේ. ඒ වෙනුවෙන් අධ්‍යාපන ඇමතිතුමාගෙන් මම දැනගන්න කැමතියි, කරු අධ්‍යාපන ඇමතිතුමනි, දිගු කලක් එකම පාසලක ගුරුවරු සහ විදුහල්පතිවරු රැඳීම නේද මේ සංවිධානාත්මකව මේ දරුවන්ව උසස් පෙළ විභාගයට හේ පෙනී සිටින්නට සලස්වලා තියෙන්නේ කියන එක මම දැනගන්න කැමතියි.
ඔව්, මේකත් කරු කතානායකතුමනි, ප්‍රධාන හේතුවක් තමයි අත් වශයෙන්ම මේ දීර්ඝ කාලයක් මේ ගුරුවරුන් එකම තැන පල්වීම තුළ අපි අත් වශයෙන්ම මේ අපි පළාත් සභා එක්කත් මේ ගැන කතා කරා. ඊට පස්සේ අපි රේකී අමාත්‍යාංශයත් පළාත් සභාවත් එකතු වෙලා අපි කැඳවලා තීන්දුව తీරන අරගෙන කැබිනට් පත්‍රිකාවත් ඉදිරිපත් කරා මේ දෙකම එකතු වෙලා ගුරු තුලනය කරමු කියලා. අත් වශයෙන්ම කරු කතානායකතුමනි, ගුරුවරුන් 40,000 අතිරික්තයි 60,000 හිඟයි. ඉතින් මේ වැරදි ගුරු තුලනයන් නොකිරීම තුළ, නමුත් අවාසනාවකට අපි කොච්චර උත්සාහ කරත් පළාත් සභාව එකගත්තයක් නැහැ මේ ගුරු තුලනය කරන්න. ඒ නිසා ඒ වගේම විදුහල්පතිවරු සම්බන්ධයෙන් කියන්න ඕනේ, ජාතික පාසල් වල නම් අපි මේ සම්බන්ධයෙන් තදින් ක්‍රියාත්මක වෙනවා. මේ වෙනකොට දැන් ජාතික පාසල් ගුරුවරුන්නුත් කිසිම කොන්දේසියකින් තොරව අතිරික්ත ගුරුවරු මාරු කරලා අපි වැටුපව අපි ගෙවන්නම් කියලා පළාත් සභාවට මාරු කරන්න තීරණය කරලා ඉවරයි. පසුගිය කාලේ ඒවා කිව්වත් උන් නැති නිසා අපි පැහැදිලිවම නියෝග දීලා තියෙනවා කරන්න කියලා. නැත්තම් ඒගොල්ලන්ටත් මාරු වෙලා යන්න කියලා මම කිව්වා. මේක කරන්න බැයි නම් ඒ නිසා ගරු කතානායකතුමනි, ඒ කාර්ය මේ දිනවල වෙනවා. ඒ වගේම හදිසියේ අපිට ගුරුවරු මාරු කරන්න බෑ, PSC අනුමැතිය වෙන්න ඕනේ, එන්න ඕනේ. දැන් වෙලා තියෙන ගරු කතානායකතුමනි, සමහරවිට පාසලක ප්‍රශ්නයක් වුණත් PSC ඊළඟට කැඳ මේ රැස්වීම දිනයක් නොවුනොත් අපිට ගුරුවරයෙක් මාරු කරන්න බෑ හදිසියේවත්. ඉතින් ඒ ගැන අපි වකීමක් ගන්න පුළුවන්කමකුත් නැහැ අමාත්‍යාංශයේ විදිහට මීට පසුව. ඒ වගේම අර කටයුත්ත පළාත් සභාව වලින් වෙන්නේ නැහැ. ඒකත් අපි කියන්න ඕනේ ගරු කතානායකතුමනි, ඇත්ත தත්ත්වය.
හොඳයි.
ගරු කතානායකතුමනි, මගේ ප්‍රශ්න ගණනාවකට අමුතුමාගේ එකම පිළිතුරු ලැබුණා. දැන් මම ඉල්ලීමක් කරනවා, පළාත් සභාව වේවා රේකී අමාත්‍යාංශය වේවා අධ්‍යාපන අමාත්‍යාංශය රටේ සියලු දෙනාට බලපානවා. ඒ අතර පුත්‍රලන් දිස්ත්‍රික්කයේ අහිංසක අසරණ දරුවන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට මේකත් ඍජුව බලපානවා. දැන් හෙට අනිත් ආයෙ නැවත මේ අපසුසස් පෙළ එනවා ඇමතුමනි. ඒ නිසා වයඹ අමාත්‍යාංශයේ අධ්‍යාපන ඇමතුමත් එක්ක ගරු කතානායකතුමනි, මේක දරදඬු විදියට ඔහු ක්‍රියා කරනවා. ගරු අධ්‍යාපන අමාත්‍යාංශ වැඩපිළිවෙලක් හදලා අධ්‍යාපන ඇමතුමත් වයඹ ඉන්නේ. ඒ වගේම පුත්‍රලන් දිස්ත්‍රික්කයේ ඉන්නේ වයඹ අධ්‍යාපන ඇමතුමා. ඉතින් මේ දෙන්න එකතු වෙලා මම ඉල්ලීමක් කරනවා ගරු ඇමතුමනි, මේ වයඹ පළාතේවත් මේ ගුරු තුලනේ හරියට ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් හදන්න කියලා. බොහොම ස්තුතියි.
හොඳයි.
ගරු කතානායකතුමනි, මං හිතන්නේ මේ ඇත්තටම යථාර්ථයක් වෙයි කියලා. මේ සම්බන්ධයෙන් අපි හැම ක්‍රියාමාර්ගයක්ම උත්සාහයම ගන්න ලැබුවා. වයඹ විතරක් නෙමෙයි, සමහර පළාත් සභාවලත් එක්කත් ගන්න ලැබුවා. අපි විදුහල්පතිවරු 3901ක් බඳව ගත්ත අද වෙනකන් ස්ථානගත කරලා නැහැ. ගුරුවරු තමයි වැඩ බලන්නේ. ඒක කොතරම් අතිගරු ජනාධිපතිතුමත් ගරු අගමැතිතුමාටත් දැඩි වමනාව තිබුණා ඒ සම්බන්ධයෙන් කරන්න. නමුත් පළාත් සභාව විසින් ඒ කාර්ය මගහැරලා තියෙනවා. ඒ වගේම මේ ගරු කතානායකතුමනි, මේ භාවිතාවල් පිළිබඳව ගුරුවරු බඳවා ගැනීම පිළිබඳ උපාධාරීන් මේ වගේ බරපතල ප්‍රශ්න තියෙනවා. මේ සම්බන්ධයෙන් මං හිතන්නේ මගේ මට්ටමින් ඉෂ්ට කරන්න බෑ කියන එක කියන්න ඕනේ.
හොඳයි, බොහොම ස්තුතියි ගරු චාර්ල්ස් නිර්මනාද මැතිතුමා, පළාත් සභා පළාත් පාලන මැතිතුමා ඇසීමට. ගරු චමින්ද විජේසිරි, ආනබල් මිනිස්ටර් ලෝකල් ගවර්න්මන්ට්.
එක ඔව්, දෙක නැත, තුන 2012 අංක 22 දරන පළාත් පාලන
ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනතේ තුන ආසා තුන ය වගන්ති යටතේ පත් කළද පළාත් පාලන ආයතන කොට්ටාෂ සීමා නිර්ණය කිරීමේ කොමිටුවේ විෂය පරිදි අලුතින් පළාත් පාලන ආයතන සංස්ථාපක කිරීමේ කාර්ය ඇතුළත් නොවේ.
கௌரவ அமைச்சரவர்களே, நீங்கள் குறிப்பிட்டது போல நீங்கள் குறிப்பிடுகிறீர்கள் பிரதேசம் வடக்கில் மடு கண்டாவள மருதங்கேணி ஒட்டி சுட்டான் பிரதேச செயலகங்கள் நாலு இருக்குது. இது ஆரம்ப காலத்தில் ஆரம்பிக்கப்பட்டது. ஆனால் அதுக்குரிய பிரதேச சபைகள் இன்னும் உருவாக்கப்படையில்லை. ஓ, 25 வருஷமாக இந்த பிரதேச செயலகங்கள் இயங்கி கொண்டு இருக்கு, பிரதேச சபைகள் இதுக்கு இன்னும் ஆரம்பிக்கப்படையில்லை. அதனால் மக்கள் ஒரு 100 கிலோமீட்டருக்கு எல்லையை கண்காணிக்கிறதா ஒவ்வொரு பிரதேச சபையும் இயங்கி கொண்டிருக்கிறதால மக்கள் மிகவும் ஒரு துன்பகரமான நிலைக்கு ஆளாக இருக்கிறார்கள். இந்த நாலு பிரதேச செயலகங்களுக்கும் நாலு பிரதேச சபைகளை மிக விரைவில் உருவாக்கணும் என்று தான் நான் கேட்டுறேன். நீங்கள் அதுக்கு இல்லையான்னு சொல்லுங்கள்.
Honorable Member, I am totally in agreement with regard to your suggestion. There was a public notification with regard to creating new local bodies. 3 months back, I have appointed a special committee who is evaluating all those requests, and in the near future, they will forward it to me, and appropriate decision would be taken. Your request is being considered very favorably.
இரண்டாவது கேள்வி, கௌரவ அமைச்சரவர்களே, மன்னார் நகரசபையை மாநகரசபையாக்க வேண்டும். ஏனென்று சொன்னால் மன்னார் மாவட்டத்தில் நகரசபையை மாநகரசபையாக்கி மன்னார் பிரதேச சபையை மன்னார் நகரசபையாக்க வேண்டும் என்ற கோரிக்கையும் நான் தங்களை கேட்டுக்கொண்டு, அதே நேரத்தில் 25 மாவட்டங்களில் நகரசபை இல்லாத மாவட்டமாக கிளிநொச்சியும் முல்லைத்தீவும் இருக்கிறது. இந்த கிளிநொச்சி முல்லைத்தீவு மாவட்டங்களுக்கு மிக விரைவில் நகரசபை உருவாக்கி கொடுக்க முடியுமா?
Honorable Member, with regard to that request also, earlier ministers ad hoc upgraded local bodies from Pradesh Sabha to Nagar Sabha, and also I have appointed a committee which would evaluate on a mark scheme and make appropriate decisions. So these requests could be forwarded to that committee. There was a public notification 3 months back where any citizen wanted a local body to be upgraded, that they could make a request under that committee. But if you forward that request to me, I will forward it to that committee.
Okay.
Or a Savanaral Munda the Kali, Honorable Sumatra.
ගරු චමින්ද විජේසිරි මහත්මයා,
නම ඉබ්‍රාහිම් අහන ගරු කතානායක
පළාත් සභා පළාත් පාර්ලිමේන්තුවේ
ගරු කතානායකතුමී, මම සති දෙකක් කල්ලිනවා.
ගරු එස්.එම්. මාරිකා මහත්මයා පළාත් සභා පාර්ලිමේන්තුවේ ඇසීමට
මම අහනවා කතානායකතුමී, මම හිතන කල් දාන්න උත්තර දෙයි කියලා.
එක අයන්න සාධාරණ හේතු සහිතව සේවා අවශ්‍යතාවය මත ස්ථාන මාරු කිරීමේ තීරණයක් ගෙන ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් මා වෙත වාර්තා කර ඇත. 1-2 ඔව් 3 පිළිනොගන්නා බව ප්‍රධාන ලේකම් මා වෙත වාර්තා කර ඇත. බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ දැනුම් දීමට පූර්වයෙන් ස්ථාන මාරු වීම නියෝගයක් ලබා දී ඇති නමුත් ගරු ආණ්ඩුතුමාගේ අනුදැනීමක් අනතුරුව එකී ස්ථාන මාරු නියෝගය ක්‍රියාත්මක කර නැත. 4 කිසිදු බලකිරීමකින් තොරව ස්වකැමැත්තෙන් ස්ථාන මාරුවක් සිදු වී ඇති බව ප්‍රධාන ලේකම් මා වෙත වාර්තා කර ඇත. ආයන්න ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජ ජනරජයේ අංක 1-8-9-8-4 හා 2015-1-19 විශේෂ ගැසට් පත්‍රයේ පළ වූ බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවක කාර්ය පටිපාටි රීති සංග්‍රහයේ 207 වගන්තියේ සඳහන් විධිවිධානට අනුව මූලික විමර්ශනයකින් තොරව මාරුවීමක් ලබා දිය හැක. 2 ස්ථාන මාරුවීම් නියෝගයක් ක්‍රියාත්මක වී නොමැති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් මා වෙත වාර්තා කර ඇති අතර එය පළාත් සභා කටයුත්තක් බැවින් අප අමාත්‍යාංශයේ මැදිහත් විය නොහැක. 3 ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වින අප අමාත්‍යාංශ බලයක් නැත. හතර ඈ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, දැන් අපේ ගරු ඇමැත්තුමා නීතිඥයෙක් හින්දා මේ බොහොම පරස්සමෙන් උත්තර දුන්නා. ප්‍රධාන ලේකම් මා වෙත වාර්තා කර ඇත කියලා එතුමා වකීමෙන් පැනලා යනවා. ඒ නිසා මේ ගරු පාර්ලිමේන්තුවට පළාතේ ප්‍රධාන ලේකම් බොරු කියනව නම් ඒ බොරුව එතුමා ඒ ආකාරයෙන්ම කියන්න එපා කියලා මම ඉතාම ආදරෙන් ඉල්ලා හිටිනවා. ඉන්න මගේ අතුරු ප්‍රශ්න ඇහුවේ නැහැ ගරු ඇමැත්තුමා. ඔබතුමා මේ ප්‍රශ්න ගැන කලින් දන්නවා. ඔබතුමාම තමයි මට කිව්වේ මාරු කරන්න බෑ කියලා ඉවරලා පළාත් පාලනයතන විසුරුව ඇරෙන්නකොට. නෑ, ඔබතුමාට මට ගහන්නේ නෑ. මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා, ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා මහ ඇමැත්තුමාට කඩේ යන්න එපා කියලා. එක එක්කිනාට කඩේ යන්න ඔබතුමාගේ ආත්ම ගෞරවය නැති කරන්න එපා. ඔබතුමාට මම පෙන්නන්නම් සැප්තැම්බර් මාසේ 22 වෙනිදා අනුයුක්ත කරලා ඊට පස්සේ මම ආණ්ඩුකාරතුමාට ඒ ලියුම යවුවයින් පස්සේ ආණ්ඩුකාරතුමා දාපු ලියුම මම සභාගත කරනවා. එතකොට මේ සැප්තැම්බර් මාසේ 22 වෙනිදා ඊට පස්සේ ඔක්තෝබර් සැප්තැම්බර් මාසේ 28 වෙනිදා නැවත ගෙන්නලා ඒ කිව්වයින් පස්සේ පළාත් ප්‍රධාන ලේකම් මේ පළාත් ප්‍රධාන කොමසාරිස් ගෙනල්ලා කියනවා මහ ඇමතුමා එක්ක වැඩ කරන්න වෙනවා, ඒකින්ද සකමැත්තෙන් මාරු වෙනවා කියලා ලියුම අස්සම් කරන්න කියලා. ඊට පස්සේ තමයි ඔක්තෝබර් 4 වෙනිදා බොරලස්ගමුව නගර සභාවට දැම්මේ. එතකොට මේක ඔබතුමා බොරු කියනවනම් ඔබතුමාගේ හෘද සාක්ෂිය අනුව ඔබතුමා මේක පිළිගන්නවද නැද්ද කියලා මම දැනගන්න ඕන.
අරු කතානායකතුමනි, පළාත් රාජ්‍ය සේවය 13 වෙනි සංශෝධන යටතේ භාරව සිටින ආණ්ඩුකාරතුමා වෙත. ඒ නිසා මට මේ සභාවට පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ඉදිරිපත් කරන උත්තරහර වෙන දෙයක් කිරීමට නමට නෛතික ප්‍රතිපාදන නොමැති බව මම කාරුණිකව ඔබතුමාට දැනුම් දෙනවා.
දෙවෙනි ප්‍රශ්නේ අන්න දෙවෙනි අතුරු ප්‍රශ්නේ, දැන් ඔබතුමා නීතිඥයන්නේ, ඔබතුමා දන්නවනේ 1987 අංක 42 දරන පළාත් සභා ආඥා පනතේ 4 වෙනි කොටසේ 32 වෙනි වගන්තිය අනුව මේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලය තියෙන්නේ ආණ්ඩුකාරවරයාට. එතකොට ආණ්ඩුකාරවරයාගේ මේ ලිඛිත නියෝගයට උත්තර යවන්න නැතුව ඒ මාරුවීම අහෝසි කරන්නෙත් නැතුව තිබ්බා. එතකොට පළාත් ප්‍රධාන ලේකම් පළාත් ආණ්ඩුකාරගේ නියෝගේ පැහැරහැරීම ඔබතුමා හරි කියලා කියනවද එහෙනම්?
මා ඒක ආණ්ඩුකාරතුමාගෙන් අහන්න. ඔබ ආණ්ඩුකාරතුමාගේ කාර්යභාරයට මට ඇඟිලි ගහන්න බෑ. ඔබ ආණ්ඩුකාරතුමා අතිගරු ජනාධිපතිතුමාගේ නියෝජිතයෙක්. ඔබතුමාට මේ සභාවේ ආණ්ඩුකාරතුමාගේ කාර්යභාරය ගැන මගෙන් ප්‍රශ්න කරන්න බෑ.
තුන්වෙනි ප්‍රශ්නේ
අහනවා. මම දැක්කා මේ අපේ චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ඇහුවා මේ ඌව පළාතේ ප්‍රධාන ඇමති ගැන. මම අහනවා බස්නාහිර ප්‍රධාන ඇමති ගැන. හෙට අනිද්දාට අනිත් ප්‍රධාන ඇමතිලා ගැනත් අහයි. එතකොට මෙතුමා මේ විදියට පළාත් සභා ඇමති හැටියට මේවයි පැනලා යනවා නම් මේ පාර්ලිමේන්තුවේ තියෙන බලය මොකද්ද?
මගේ නෛතික ප්‍රතිපාදන අනුකූලව තමයි මම මේ සභාවට උත්තර දෙන්නේ. මට ඔබතුමාට ඕන විදියට මම උත්තර දෙන්න ලෑස්ති
නැහැ.
මම මේ සභාවට ගරු කතානායකතුමනි නෛතික ප්‍රතිපාදන අනුකූලව තමයි මට උත්තර දෙන්න වෙන්නේ. 13 වෙනි සංශෝධන යටතේ බලය විමධ්‍යගතක තියෙන අවස්ථාවේදී පාර්ලිමේන්තුවට මට උත්තර දිය හැකි ප්‍රශ්න තියෙනවා. උත්තර නොදැකි
තුන ඉවරයි මේ නෑ තුන ඉවරයි මං ගණන් කරනවා. අය තුන ඉවරයි. That's over. Next one. ගරු ඇමෙත්තුමා yes order please. ගරු ඇමෙත්තුමා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රශ්නයක් අහපුවාම ඔබතුමාට බැයිද ආණ්ඩුකාරතුමාගෙන් හරිය දැනගන්න මම සභාව දැනුවත් කිරීම ඔබතුමා යුතුයක්
නේ.
ඒක ඔබතුමා කරන්නේ.
එතුමා ඉල්ලීමක් කරා නම් මම
ආණ්ඩුකාරතුමාට
ඔබතුමාගේ ඉල්ලීම පරිදි
මම නැතුව මේක දෙපැත්තේ ඉඳගෙන වාද කරන්නට වැඩියි. කාගේ වෙලාවක් ඉතුරු වෙනවා ඒක ඔබතුමා ලබා දෙන්න ඉච්චා.
මේසේ කරන්න කතානායකතුමනි.
ගරු එම් සල්මන් මැතිතුමා සදේශකරු ඇමතිතුමා ඇසීමට
මම ප්‍රශ්න අහනවා.
ගරු කතානායකතුමනි, අයන්න එක 1997 පස්වැනි මාසේ 29 වෙනිදා අයන්න දෙක ඔව් අයන්න තුන වර්ග කිලෝමීටර 634.16යි අයන්නේ හතර ග්‍රාමීණධාරී වසම් 39යි අයන්නේ පහ පසුබිම උත්තරේ ඔව් පසුබිම් වාර්තාව මම හැන්සඩ් ගත කරනවා ටිකක් දිගට තියෙන නිසා ආයන්නේ 1 නැත ආයන්නේ 2 පසුබිම් වාර්තාව දිගට තියෙන නිසා හැන්සඩ් ගත කරනවා ආයන්නේ 1 ඔව් ආයන්නේ 2 ඔව් පසුබිම් වාර්තාව තියෙනවා ඒක හැන්සඩ් ගත කරනවා ආයන්න අදාළ නොවේ
ගරු ඇමතුමා
නැහැ මන්ත්‍රීතුමාට මොන හරි පැහැදිලි කිරීමක් තියෙනවා නම් මන්ත්‍රීතුමා මට එවන්න පුළුවන් ඊටු ප්‍රශ්න උත්තරේ
හරිද හරි සම්මන් ඇමතුමා දහනවාද
ඇමතුමනි මේ ඔබතුමා කියන්නේ ආ 1ට 90 නිල වශයෙන් සීමා නිර්ණය කිරීමක් සිදු වෙලා නැහැ කියලාද
නැහැ 1997 පස්වෙනි මාසේ 29 වෙනිදා ගැසට් මගින් පළ කරලා තිනවා මම ගැසට් එකත් සභාගත කරන්න
ප්‍රශ්නේ
ගැසට් කරලා තියෙනවා
නෑ මං අහන්නේ සීමා නිර්ණය කිරීමක් වෙලා තියෙනවද කියලා
සීමා නිර්ණයක් 1997 පස්වෙනි මාසේ 29 වෙනිදා ගැසට් නිවේදනය අනුව සිදු වෙලා තියෙනවා
නිර්ණයක් වෙලා තියෙනවා
ඔව්
අපම සිදුවේ
හරි ගරු මහින්දනන්ද අලුගේ මැතිතුමා අග්‍රාම මැතිතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික අරට මැතිතුමා
ඇසී මං අහනවා කතානායකතුමනි ගරු කතානායකතුමනි පිළිතුර අයන් එක ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයෙකු රෝහණ විජේවීර මහතාට අයත්ව තිබී පසුව රජයට පවරාගත් උලපනේ පිහිටි නිවසේ ජාතික තරුණ සේවා සභාව මගින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බව පිළිගන්නවා එම ආයතනයේ දැනට සිසුන් 1000ක පමණ සංඛ්‍යාවක් බව පිළිගන්නවා එය දියුණු තත්ත්වයක බවත් මම පිළිගන්නවා ආයන්න 1 මෙම ආයතනය ආරම්භ කළ දින සිට සිසුන් 5000කට වැඩි සංඛ්‍යාවක් වෘත්තීය පුහුණු ලබා තියෙන බව පිළිගන්නවා ආයන්න 2 එසේ තිබියදී මෙම ආයතනය උලපන ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ජාතික තරුණ සේවා සභාව කටයුතු කර නොමැත ගරු මන්ත්‍රීතුමා ආයන්න අදාළ නොවේ ආයන්න පැන නොනැගි මගේ පළවෙනි ප්‍රශ්නය මේ වෙනකොට තරුණ සේවා සභාවෙන් ඒ සඳහා දැන් අවුරුදු දෙකක් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළා නැහැ ගරු ඇමතුමා එතුමලගෙන් ඇහුවම කියන්නේ මේක රජයට නැවතත් පවර ගන්නවා ඒ නිසා මේක පවත්වාගෙන යන්න බෑ කියලා දැන් ඔබතුමා කියනවා නම් මේක ගෙනියන්නේ නැහැ කියලා ගැටලුවක් නැහැ ඉතින් තරුණ සේවා සභාව කියනවා මේක දියුණු කරන්නේ මුකුත් කරන්නේ නැත්නම් මේක ගෙනියනවායි කියලා ඒ නිසා ඔබතුමා මැදිහත් වෙලා ඒක ලොකු සේවාවක් වෙන නිසා ඒ ආයතනය ගැන හොයලා බලලා පොඩ්ඩක් වැඩපිළික් සකස් කරනවා නම් හොඳයි
ගරු කතානායකතුමනි අපි තරුණ සේවා සභාවත් එක්ක කතා කරලා තමයි මේ පිළිතුර දෙන්නේ දැනට එහෙම කිසිම
කොහොම ස්තුතිය එක ගෙනියන්න නැත්තම් මට ගැටලුවක් නැහැ
ගෙනියන්න නැහැ ඒ වගේම ගරු ඇමතුමා අපි පාඨමාලා වැඩි කරනවා මේ වසරේ තුල 2017
අහුගේ අවුරුදු දෙක ඇමතුමා වෙන් කරපු ප්‍රතිපාදන ප්‍රමාණය චුට්ටක් බලන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා
ඒකේ ගිය අවුරුද්දේ 2016 ගරු ඇමතුමා අපි ලක්ෂ 26ක් වෙන් කරලා තියෙනවා අපි අර අලුත් පාඨමාලා වලට මේ අවුරුද්දෙත් අපි වැඩි කරලා
තියෙනවා කොහොම ස්තුතියි
අතුරු ප්‍රශ්නයක් තියෙනවා ගරු ඇමතුමා මෙතුමා අතුරු ප්‍රශ්නයක් ගන්න අවශ්‍ය ඉල්ලනවා කැමතිද වෙලාව අපි දැන්ටමත් වෙලා හුඟක් පහ වෙලා තියෙන්නේ
ඔව් දැන් ඒකේ පළවෙනි ප්‍රශ්නයට ඇමතුමා පිළිතුරු ලබා දීපු පරිදි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක වූ රෝහණ විජේවීර මහතාට අයත්ව තිබූ බව එතුමා පිළිගන්නේ මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඔබතුමා නිශ්චිත ලෙසම රෝහණ විජේවීර සහෝදරයාට ඒක අයිති බව පිළිගෙන එහෙමනම් එම ඉඩම පවරා ගත්තේ කවර කොන්දේසි මතද පවරා ගත්තේ කොහොමද කියන එකත්
ගරු
ඒ යලි ඒව පවුලේ උදවියට ලබා දීම සඳහා කටයුතු කරනවාද කියලා දැනගන්න කැමති ගරු කතානායකතුමනි නිශ්චිත වශයෙන් ඔබතුමාට අවසන් වශයෙන් නිශ්චිත වශයෙන් ගරු කතානායකතුමනි එතුමා පිළිගන්න මේක රෝණ විජේවීර සහෝදරයාට අයිති වූ තිබුණ ඉඩමක් බව ඒ ඉඩම කවර කරුණු මතද පවරා ගත්තේ අදාළ වන්දි ගෙවීම කරලා තිබෙනවද එය මේ දැනගන්න කැමති ගරු එතුමා
ගරු කතානායකතුමනි එතුමා මේ ප්‍රශ්නෙට අදාළ තව ඒ අලුතෙන් ප්‍රශ්නයක් අහනවා නම් ඒ එතුමා අහපු ප්‍රශ්නෙට අපිට උත්තර දෙන්න පුළුවන් මේ මට මේ එතන සූදානම් නැහැ මෙතුමා වෙන විදිහකට තමයි මේ ප්‍රශ්නේ අහලා තිබුණේ. ඔබතුමාට අලුත් ප්‍රශ්නයක් දුන්නොත් මම ආයෙත්
උත්තර දෙන්න එක ප්‍රශ්නයක්. ඔබතුමාගේ ප්‍රශ්නයක්. නැත්නම් අපි මේක දැන්ටම තව විනාඩි පහෙන් අපි නවත්තන්නත් තියෙනවා. ගොඩක් වැඩ තියෙනවා ඒකයි. ඔව් ඒකයි.
නැති අලුත් අපි දන්නවනේ සම්ප්‍රදායකද අලුතෙන් ප්‍රශ්නයක් ආපුවාම ඒ අදාළ අමාත්‍යංශය උත්තර දෙයි. මට මේ මෙතන ඉඳන් උත්තර දෙන්න බෑනේ. ඔව්.
හොඳයි අපි කරමු. ඒක වෙන මහන් ඩාන්ඩමන්ට්.
ඔබතුමා එතුමා අහලා තිබුණේ වෘත්තීය පුහුණු ගැන තරුණ සේව සභාවේ. ඒකට මම උත්තර දුන්නා. ඒක වෙන වෙන එකක්.
හොඳයි ගරු පද්ම උදේසාන්ත ගුණසේකර මහත්මයා නීතිය
සම අහනවා ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි අයන්න 1802යි අයන්න 2 සිංහල 589යි දෙමළ 1025යි මුස්ලිම් 188යි ආයන්න 1 EPDP සමාජික දෙන්නයි TNVP සමාජික දෙන්නයි TNA සමාජික දෙන්නයි EPRLF සමාජික 6 දෙනයි TELO සමාජික දෙන්නයි ආයන්න 2 බෞද්ධ 589යි Hindu 125යි Islam 188යි ආයන්න 3 522යි ඇයන්න මෙතුමා අහන තොරතුරු ප්‍රමාණ්‍ය දීර්ඝ කාලයකට සම්බන්ධ තොරතුරු ප්‍රමාණයක් නිසා අපිට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වෙනවා ඒක සපයන්න.
මම අතුරු ප්‍රශ්නයක් අහනවා ගරු කතානායකතුමනි. ගරු ඇමතුමනි මේසා විශාල විනාශයක් සිදු කළ LTT සංවිධානයේ මේ සිදුවුණු සිදුවීම් පිළිබඳව නීතිමය පියවරගෙන තිබේද? ගෙන තිබේ නම් ඒ සිදුවීම් සම්බන්ධව සිද්ධියෙන් සිද්ධියට ඒ පූර්ණ වාර්තාවක් අපිට ඉදිරිපත් කළ හැකිද පාර්ලිමේන්තුවට?
ගරු කතානායකතුමනි ඒ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. මෙතුමා මේ වගේම දිස්ත්‍රික්ක 9ක මං හිතන්නේ මේ ප්‍රශ්නය අහනවා ඉදිරි දිනවලදී. මේ හැම එකකටම විශාල කාලයක් අපි නිලධාරීන් යොදවන්න වෙනවා. ඉතින් අපි එලෙස නිලධාරීන් යොදවනකොට ගරු කතානායකතුමනි පොලිසිය වෙනත් රාජකාරිවලට අපි ඒවට කාලය අඩු වෙනවා. ඉතින් මෙතුමා අහන ප්‍රශ්නේ නීතිමය ක්‍රියාමාර්ග අරන් තියෙනවද කියලා අනිවාර්යෙන් ඒ තොරතුරු දෙන්න පුළුවන්. ඒක ගැන ප්‍රශ්න නැහැ. ඔබතුමා මට හරියටම අවශ්‍ය තොරතුරු ටික කිව්වොත් මං ඒකට අනුකූලව ඒ තොරතුරු ටික සපයන්නම් ගරු මන්ත්‍රීතුමා. නැත්නම් අපි අනවශ්‍ය කාලය යොදන ඔබතුමාට අවශ්‍ය නැති තොරතුරු වගේක් නේද? ඒක මට දෙන්න.
හොඳයි.
අස්තන අතුරු ප්‍රශ්නේ නෙමෙයි අහන්නේ. මොකද ඒකට බැඳෙනවා. ප්‍රශ්න තව දෙකක් මට අහන්න තියෙනවා. මම මේ පළවෙනි ප්‍රශ්නේදීම තවම ඉන්නේ. මම අහන්නේ මේ ඔබතුමාගෙන් ඇහුවේ ඒ කියන්නේ මේ මේසා විශාල විනාශයක් LTT සංවිධානයෙන් සිදු කර තිබෙනවා. එතකොට මේ සම්බන්ධව නීතිමය පියවරගෙන තියෙන කරුණුත් ඇති නැති ඒවත් ඇති. සිදුවීම් වාර්තා වුණු ආකාරයට. ඔබතුමා කිව්වා අහවල් 30යි 50යි ඔම කියලා ගානක් කිව්වනේ. එතකොට මම අහන්නේ එහෙම නීතිමය පියවරගෙන තිබේ නම් ඒ නීතිමය පියවර ගත්ත සමස්ත සිදුවීම් පිළිබඳව සරල වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිද කියලා.
පුළුවන්
ඒකයි කිව්වේ.
ආ හොඳයි. එතකොට පුළුවන් කියනවනේ ගවර්න්මන්ට් මන්ත්‍රීතුමා හරි.
ඔබතුමාගේ අතුරු ප්‍රශ්නයක් අහන්න තිබෙනවා.
දෙවෙනි ප්‍රශ්නය.
කොටි සංවිධානයේ විසින් ඝාතනය කරන ලද සිවිල් පුරවැසියන්ට වන්දි ගෙවීමක් සිදු කරනවාද?
ප්‍රශ්නය ගරු කතානායකතුමනි පුනරුත්ථාපන කටයුතු භාරය ඇමතිතුමාට යොමු කළ යුතුයි.
හොඳයි. තුන්වෙනි ප්‍රශ්නේ අහන්න.
ඊළඟ ප්‍රශ්නය මම ඒක ප්‍රශ්න අහන්නම්. ඔබතුමා පිළිගන්නවාද 100 ආණුක්‍රම ව්‍යවස්ථාවේ 157 ආ යටතේ මෙවැනි බෙදුම්වාදී ව්‍යාපාරයක් මෙවැනි මේ රට විනාශ කරපු LTT සංවිධාන ව්‍යාපාරය දැනටමත් ඒ සංවිධානයේ බෙදුම්වාදී මතවාදයේ වෙනුවෙන් සහාය පළ කරන දේශපාලන සංවිධාන හා දේශපාලන නායකින් සිටිනවා. එහෙමනම් ඒ සම්බන්ධව 157 ආ යටතේ ඔබතුමන්ලා ගන්නා ලද ගනු ලබන පියවර කුමක්ද?
කතානායකතුමනි එවැනි තොරතුරු එළි වෙලා තියෙන තැන්වල අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.
ගරු කාන්තන විජේසේකර මහත්මයා දීවර ජලජ සම්පත් සංවර්ධන මහත්මයා ඇසීමට
මම අහනවා කරා කතානායකතුමනි.
ඇමෙත්තුමා නැහැ පිළිතුරක් එවලා තියෙනවා කතානායකතුමනි.
හොඳයි.
ආ1 ශ්‍රී ලංකා දීවර ප්‍රජාව දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති දේශීය හා ජාත්‍යන්තර නීති රීති හා සම්මුතීන්ට අනුකූලව දීවර හා ජලජ සම්පත් අප රටේ මතු පරපුර සඳහාද රැක දෙමින් මනා කළමනාකරණයක් යටතේ දීවර වෘත්තීය කිරීම අවශ්‍ය වන අතර එසේ කටයුතු කිරීමට සිදුවීම දීවර කාර්මිකයන්ට මුහුණ දීමට සිදුව ඇති බාධාවක් ලෙස නොසැලකිය යුතුය. කෙසේ වුවද සම්පත් ශීඝ්‍ර ලෙස ෂය වීම හා විවිධ පන්න ක්‍රම භාවිතය ආශ්‍රිතව දීවර කණ්ඩායම් අතර ගැටලුකාරී තත්ත්වයන් නිරතුරුවම ඇතිවීම හේතුකොටගෙන දීවර කාර්මිකය හට තම කර්මාන්තය කරගෙන යාමේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදුවී ඇත. ආ2 ඉන්දිය දීවරීන් විසින් දිවයිනේ උතුරු වයඹ සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සිදුකරනු ලබන නීති විරෝධී දීවර කර්මාන්තය හේතුකොටගෙන ශ්‍රී ලාංකික දීවර ප්‍රජාවට ගැතලු ඇති වී තිබේ. ඒ සඳහා තිරසාර විසඳුමක් ලබාදීමට රජය දැඩි කැපවීමෙන් යුතුව ඉන්දිය රජය සමග සාකච්ඡා ආරම්භ කර ඇත. එක 2016 වර්ෂයේදී ශ්‍රී ලාංකික දීවරීන් 12ක් සහ යාත්‍රා 3ක් ඉන්දිය මුහුදු සීමාව තුළදී අත්අඩංගුවට පත් වී ඇත. දෙක දැනට කිසිදු ශ්‍රී ලාංකික දීවරයෙකු විදේශ රටවල අත්අඩංගුවේ නොමැත. 3 2017 පෙබරවාරි 7 දිනට ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන විදේශ දීවරීන් සංඛ්‍යාව 35කි. ඔවුන් උතුරු මුහුදේ නීති විරෝධී දීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ජාතිකයන් වේ. 4 2017 පෙබරවාරි 7 දිනට ශ්‍රී ලාංකික දීවරීන් විසින් සමාවෙන්න 4 2017 පෙබරවාරි 7 දිනට ශ්‍රී ලාංකික දීවරීන් කිසිවකු විදේශ රාජ්‍යයන්හි අත්අඩංගුවේ නොමැත. කෙසේ වුවද ඉන්දිය අත්අඩංගුවට පත්වන ශ්‍රී ලාංකික දීවරීන් කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා කටයුතු සැලසීම සම්බන්ධයෙන් ඉන්දිය ශ්‍රී ලංකා විදේශ කටයුතු හා දීවර විෂයභාර අමාත්‍යවරුන් අමාත්‍යාංශ ලේකම්වරුන් හා අදාළ නිලධාරීන්ද සමග පැවති ද්විපාක්ෂික සාකච්ඡාවලදී දෙරටේම අත්අඩංගුවට පත්වන දීවරීන් මානුෂික හේතුන් මත අන්‍යෝන්‍ය පදනමින් නිදහස් කිරීමට එකඟතාවය පළ කර ඇත. අනෙකුත් රාජ්‍යයන්හි අත්අඩංගුවට පත්වන ශ්‍රී ලාංකික දීවරීන් සඳහා එම එක් එක් රටවල ක්‍රියාත්මක නීති රීතීන්ට අනුකූලව කටයුතු කරනු ලබයි. ඈ පැන නොනගී.
ගරු කතානායකතුමනි, ගරු ඇමතුමත් රාජ්‍ය ඇමතුමත් මේ සභාවේ නෑ මේ වෙලාවේ අතුරු ප්‍රශ්න අහන්න තිබුණට. මම දන්නේ මම අහන අතුරු ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔබතුමාට පුළුවන්කමක් තියනවද කියලා.
පුළුවන්. උත්තර දෙන්න නම් අපහසුයි මේ විෂය පිළිබඳව.
මම අහන ප්‍රශ්න තමයි ඊළඟ මට අනිත් ප්‍රශ්න අහන්න වෙන්නේ එතුමාගෙන්. ඒකින්ද කතානායකතුමනි මේ වගේ ප්‍රශ්න අහන වෙලාවට අඳුමතරමේ රාජ්‍ය ඇමතුමා ඉන්නවා. එතුමාට වගකීමක් ලබා දීලා නැහැ කියලා කියනවා. එතුමා මාධ්‍යට ඇවිල්ලා දීප ඇමතුමා අඳුමතර මේ වගකීම හරි දෙන්න කියලා එතුමාට ගරු අපි ඉල්ලීමක් කරනවා.
ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා ඔබතුමාට පුළුවන් නේ ප්‍රශ්නය යොමු කරන්න ඇමතුමාටනේ.
ඔය යොමු කරන්න පුළුවන්.
එහෙනම් අහන්න ගරු මන්ත්‍රීතුමා.
කතානායකතුමනි මම අහන්න තියෙන ප්‍රශ්නෙන් තමයි දෙවෙනි තුන්වෙනි ප්‍රශ්න වලට යන්න තියෙන්නේ.
හොඳයි හොඳයි. ඒක මම අපි දැනටමත් අවධානය යොමු කරලා තියෙන ඇමතිවරුන්ගේ මෙතන රැඳී සිටීමේ අවශ්‍යතාවය. ඊළඟට ගරු නලින් බණ්ඩාර ජයමා ඇමතිතුමා කර්මාන්තා වාණිජ කටයුතු ඇමතිතුමා ඇසීමට දෙවෙනි වටය. නෑ එතුමා නෑ ඇමතිතුමා නෑ. දෙවෙනි වටේ ගරු වෛද්‍ය නරින්ද ජයසේ ඇමතිතුමා සභාගත කරනවද? සද්දයක් නැහැ. 15 කර්මාන්ත වාණිජකට ඇමතිතුමා සං ගරු නලින් බණ්ඩාර ඇමතිතුමා සභාගත කරනවද?
මම අහනවා. එතුම වෙනුයි මම අහනවා. කල්ලිලනවා සති දෙකක්
කල්ලි. සද්දයක්. ඊළඟට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංග 23(2) යටතේ ප්‍රශ්න යන්න ඉස්සෙල්ලා මම ගරු ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ අවධානය යොමු කරන්න කැමති. පසුගියදා අපි පක්ෂ නියෝජනයේ රැස්වීමේ තීරණයක් කළා හරියට නියමිත වේලාවෙන් පස්සේ. තියෙනවා නම් කල් දාන්න කියන මේ දෙක අපි ඉක්මනින් ඉවර කරනවා. මොකද්ද ගරු සභාවේ අදහස? අවසන්. We'll go ahead. Okay. ගරු දිනේෂ් ගුණවර්ධන ඇත්තුමා.
ස්තුතිවන්ත වෙනවා ගරු කතානායකතුමාට. මේ ප්‍රශ්නය ගරු අග්‍රාමාත්‍යතුමාට යොමු කළේ මොකද ශ්‍රී ලංකාවේ දැනට වාර්තා වී ඇති ආකාරයට අනුරාධපුර යාපනයේ මුලතිව් වවුනියා පුත්තලම් කුරුණෑගල කිලිනොච්චි ත්‍රිංකමල තිරුකුණාමලේ මාතලේ බදුල්ල මහනුවර මොනරාගල කුරුණෑගල එවගේම ගම්පහ කළුතර කෑගල්ල රත්නපුර හම්බන්තොට හා පොළොන්නරුව යන ප්‍රදේශවල පසුගියදා ඇතිවුණු දරුණුතම නියඟේ නිසා විශාල හානියක් අස්වැන්නට ජනජීවිතයටත් සිදු වී තිබෙනු. දැනට මහජනතාව 8,50,000ක් වැඩි ප්‍රමාණයක් මේ නිසා අමාරු තත්ත්වයකට පත්වුණු බව ප්‍රකාශයට පත්වී තිබෙනවා. ඒ වගේම පවුල් 217,000කට වැඩි ප්‍රමාණයක් මේ ගණයට අන්තර්ගත වෙන බවත් පිළිඅරගෙන තිබෙනවා. අවුරුදු 40කින් ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුතම නියඟය බවටත් ලෝක ආහාර සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ නිසා කඩින් කඩ වැසි ලැබුණද මෙයින් සිදු වුණු හානියට පීඩාවට පත් වුණු ජනතාවට සාන සැනසීම සඳහා හදිසිය ප්‍රකාශයට පත් කළ යුතු වැඩපිළිවෙලක් ගැන අග්‍රාමාත්‍යතුමත් ජනාධිපතිතුමත් පසුගිය අධ්‍යා විටින් විට ප්‍රකාශ කළා. දැන් අපි අහන ප්‍රශ්නය, මේ දරුණු නියඟ තත්ත්වය හා අස්වැන්න විනාශීමීමට පිළියම යෙදීම සඳහා වාම හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර කටයුතු කරන බව රජය කර ඇති ප්‍රකාශය පැහැදිලි කරනවාද? ඒ අනුව ගොවිතැන පාලිවී ගිය සෑම අක්කරයකටම රුපියල් 50,000ක් මුදලක් වන්දි ගෙවීම සඳහා කටයුතු කරනවාද? ඒ කවදාද? කෙසේ කටයුතු කරනවාද? දෙක, පානීය ජලය උග්‍ර වී ඇති තැන්වල ජනතාවට පානීය ජලය ලබා දීම සඳහා වහාම ගන්නා පියවර හා ක්‍රියාමාර්ගයන් පැහැදිලි කරනවාද? තුන, මේ ජනතාවට හදිසි ආහාර ලබා ගැනීම සඳහා අවශ්‍ය ආහාර ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේද? එය පැහැදිලි කරනවාද? ඒ මොකද හුඟා ප්‍රදේශවල දැන් පසුගිය සතියේ මම කන්තලේ හිටියා, ඒ අවට ප්‍රදේශවල එවැනි සහනයක් තාම සැපයීමක් කෙරෙන්නේ නැහැ. රජයේ නිලධාරීන්ගෙන් අමුවාම කියනවා දැනට තොරතුරු හොයමින් යනවා කියලා. ඒ නිසා කොළඹ සිට කරන ප්‍රකාශයන් පහළට ගලා යෑමක් සිදු නොවන බව ඒවයි ක්‍රියාත්මක භාවය නිසා දැනට වෙළඳපොළේ ඉහළ ගොස් ඇති රතු හාල්, සුදු හාල්, නාඩු, සම්බාදී, සහල් වර්ග සහ ඒ වගේම පොල් ආදී අත්‍යවශ්‍ය ආහාර වර්ගවල මිල රජය ප්‍රකාශක ඇති උපරිම මිල ජනතාවට හෙළිදරව් කරන හෙයින් ආහාර හා අදාළ හැම ගයක් දොරකටම ජීවත්වීම සඳහා අද මුහුණ දෙන්නට සිදු වී තිබෙන්නේ මේ ප්‍රකාශ කළ අවම මුදලට වඩා වූ මුදලක් ගෙවීමේ භයානක තත්ත්වයයි. තුන් වේල හාල් කන බත් කන රටක ජනතාවට ආණ්ඩුව මෙහෙම බොරු පොරොන්දු දෙන්නේ නැතුව සැබෑ තත්ත්වයකට මහජනතාවට මැදිහත් වීමේ ප්‍රකාශ කර තිබෙන හදිසි තත්ත්වය මොකක්ද කියලා අරගෙන තියෙන පියවරවල් කොහොමද
කරන්නේ? සභානායකතුමා ඔබතුමා පිළිතුරු දෙනවද? ගරු අනුරාප මැතිතුමා,
ගරු කතානායකතුමනි, මේ සඳහා පිළිතුරු ලබා දීම සඳහා මට බාර වෙලා තියෙනවා. ඒ අනුව පවතින වියලි කාලගුණික තත්ත්වය හදිසි තත්ත්වයක් නොව ආපදා තත්ත්වයක් බව පසුගිය 2017-2016 දින අතිකරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී පැහැදිලි කරන ලදී. ගොවිතැනෙන් පාලුවේ ගිය අක්කර ගණන් පිළිබඳ දැනට ගණනය කිරීම සිදු කරන අතර ඒ අනුව හානිය වෙනුවෙන් යම් මුදලක් ලබා දීමට අවශ්‍ය කටයුතු කරමින් පවතී. මෙම තොරතුරු රැස් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අවසන් තීරණය ගැනීමෙන් පසු හානිය වෙනුවෙන් මුදල් හෝ ආහාර ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කරන ඇත. තවද කෘෂිකාර්මික හා ගොවි රක්ෂණ මණ්ඩලය මගින් හානියට පත් වියෝගා කරන ගොවීන්හට අක්කරයක් සඳහා රුපියල් 10,000ක මුදලක් ලබා දීමට කටයුතු කරමින් තිබෙන අතර එය අනිකුත් වගාව කිරීමට නොහැකි වූ ගොවීන් වෙනුවෙන්ද එනම මුදලක් ලබා දීමට කටයුතු කරගෙන තියෙනවා. ඒ පිළිබඳ අවශ්‍ය සියලු ගණනයන් කිරීම දැනටම දිසාපතිවරු හඳා ආරම්භ කරලා තියෙනවා. 2017-2020 වන විට දිස්ත්‍රික්ක 16ක වියලි කාලගුණික තත්ත්වයක් වාර්තා වී ඇති අතර එම දිස්ත්‍රික්කවලින් මොනරාගල, ගම්පහ, කළුතර, පුත්තලම, කුරුණෑගල, මහනුවර, කෑගල්, අනුරාධපුරය, රත්නපුර, කිලිනොච්චිය, යාපනය, හම්බන්තොට යන දිස්ත්‍රික්ක 12ක ජනතාව සඳහා මේ වන විටත් පානීය ජල සැපයීම කරනු ලබනවා. ඒ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 50ක ප්‍රතිපාදන වෙන් කරගෙන දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ඉල්ලීම් පරිදි පානීය ජලය බෙදා හරින බෞසර රථවල ඉන්ධන, ඒ වාගේ සේවය කරන රියදුරු සහ රිය සහායක අතිකාල දීමනා, ජලය සඳහා ගෙවීම් ජලමූලාශ්‍ර පිරිසිදු කිරීම් පරිපාලන වියදම් ආදිය සඳහා රුපියල් මිලියන 3.2ක ප්‍රතිපාදන මේ වෙනුවට ලබා දීලා තියෙනවා 32 මිලියන ලීටර් 10 ජල ටැංකි 2360ක් තියෙන ඒවාට අතිරේක මිලදී ආරං තියෙන අතර දිස්ත්‍රික්ක 15ක් සඳහා බෙදා හැරීමේ කටයුතු සිදු කරමින් පවතිනවා ඊයේ දවසෙත් අපි තවත් ජල ටැංකි 3000ක් මිලදී ගැනීම සඳහා ඇනුම් නිකුත් කරන්න කියලා අපි ඉල්ලා හිටියා පානීය ජලය බෙදා හැරීම සඳහා ට්‍රැක්ටර් බවුසර් 100ක් සඳහා අපේ අමාත්‍යාංශය දැනට ඇනුම් කළා තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා තවත් ජල බවුසර් 100ක් සඳහා ඇනුම් කරලා තිබෙනවා තවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහා බවුසර් 50ක් ලබා ගැනීම සඳහා දැනටමත් අවශ්‍ය කටයුතු කරගෙන යනවා ඒවා ලැබෙන ප්‍රමාණය අනුව දිස්ත්‍රික්ක වලට බෙදා හරිනවා එතෙක් එම දිස්ත්‍රික්ක වල ඕනෑම කටයුත්තක් වෙනුවෙන් කුලියට ලබා ගන්න කියලා අපි දැනට කියලා තියෙනවා පානීය ජලය බෙදා හැරීම සම්බන්ධයෙන් උපදේශා ක්‍රියාත්මක විදු ආකාරය පිළිබඳ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කළ තියෙන අතර පානීය ජලය සම්බන්ධයෙන් බෙදා හැරීම සම්බන්ධයෙන් අවශ්‍ය ලොරියා ට්‍රැක්ටර් බවුසර්ල අතර ලබා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව වාරි මාර්ග හා ජලකල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය පළාත් සභාවන ආයතනවල සහාය ලබා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කරනවා කෘෂි කර්මාන්තයේ හෝ ඒ ආශ්‍රිත රැකියාවල ගොවිතැන සත්ව පාලනයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නියැලි වියලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් වගාවන් සඳහා ප්‍රමාණවත් ජලය නොලැබීම හේතුවෙන් වගා කිරීමට නොහැකි හෝ වගා පාළුවීම් මත තම ආදායම් මාර්ග අහිමි වීමෙන් ආර්ථික දුෂ්චරිතාවයන්ට පත්ව ඇති පවුල්වල ජීවනෝපාය සුරක්ෂිත කිරීම සඳහා එම පවුල්වල සමාජිකීන් ප්‍රාදේශීව අඳුනාගත් සංවර්ධන ව්‍යාපෘතිවල යෙදවීමට වැඩ සඳහා මුදල් හෝ ආහාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබෙනවා මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවශ්‍ය පවුල් පිළිබඳ තොරතුරු දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් කැඳවා ඇති අතර මේ වන විට ලබා දෙන තොරතුරු අනුව පවුල් 281562ක් වාර්තා වෙලා තියෙනවා ඊට අතිරේකව අපි කිව්වා තවදුරටත් සමීක්ෂණ කරලා අවශ්‍ය තොරතුරු කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ලැබීමට සලස්වන්න කියලා ඒ අනුව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් ලෝක ආහාර වැඩසටහනේ තාක්ෂණික දායකත්වය ලබාගෙන පවතින වියලි කාලගුණ තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක ශේෂ්ත්‍ර තක්සේරුවක් සිදු කරනු ලබයි වියලි කාලගුණ තත්ත්වයට අවශ්‍ය සහන සහ අවශ්‍යතාව පිළිබඳ විදේශ අමාත්‍යාංශය මගින් විදේශ රටවල් ආයතන දැනුවත් කොට ඇති අතර ඒ සඳහා පරිත්‍යාගයන් බාර ගැනීමට අවශ්‍ය විධිවිධාන සලස්සලා තියෙනවා ඒ අනුව දැනට රට තුළ මේ විෂය මගින් නූනත් කරු ඇමතුමත් මෙතන ඉන්නවා එතුමාගේ අවසරය ඇතිව මට පිළිතුරු දෙන්න කියලා කියලා තියෙනවා මේ අනුව දැනට රට තුළ සහල් ලිංගයක් නොමැති බව කිව යුතුය හෙක්ටර් කොබ්බෑකට ගොවි පරීක්ෂණ ආයතනයේ දක්වා ඇති පරිදි මේ වන විටත් රට තුළ මෙට්‍රික් ටොන් 104.5ක් අතර ප්‍රමාණයක් වෙළඳපළේ සහල් ඇත එයට අමතරව රජයේ විසින් සහල් මෙට්‍රික් ටොන් 250,000ක් පුද්ගලික වෙළඳුන් හඳා ආනයනය කිරීමට කටයුතු කළ ඇති අතර ඒ වන විටත් එයින් හාල් මෙට්‍රික් ටොන් 86,000ක ප්‍රමාණයක් රට තුළට පැමිණ වෙළඳපළ කරා බෙද අවසන් කර ඇත එසේම වී අලෙවි මණ්ඩලයේ සතු ඒ අනුව වී අලෙවි මණ්ඩලයේ සතු ඒ දන්නවනේ මේ කතානායකතුමා නිකන් බාධා කිරීම වී අලෙවි මණ්ඩලයේ සතුව පවතින සියලුම වී සමුපකාර තොගවිලන් සන්නෑ තරහ ගියේ නෑ මට සියලුම වී සමුපකාර තොගවිලන් සංස්ථාව හරහා සහල් බවට පත් කර ලක්ෂ සතුස වෙළඳ අලෙවි ජාලය සඳහා පාලන මිලට අලෙවි කිරීමට කටයුතු කර ඇත එසේම රට තුළ හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් එයට මුහුණ දීම සඳහා රජය මගින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආරක්ෂක තොගයක් හෙට ගබඩා කරලා තිබෙනවා දැනට රට තුළ ක්‍රියාත්මක වන සහල් අර්බුදයට ප්‍රධාන හේතු වශයෙන් නියඟ තත්ත්වයන්හි වීමෝල් හිමියන් සහ ව්‍යාපාරිකයින් වීසා සහල් නිසි පරිදි වෙළඳපොළට සැපීම ප්‍රමාද වීම හේතුවක් වශයෙන් දකින්න තිබෙනවා එසේ සංගවා ඇති සහල් හෝ වීතොග තිබේ නම් පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශය මගින් වැටලීමට දැන්ටමත් අවශ්‍ය පියවරගෙන තිබෙනවා
හොඳයි හරි ඊළඟට ගරු අනුර දිසානායක මැතිතුමා මට වාදයක් යන්න බෑ ඔබතුමාට පැහැදිලි කිරීමක් අත අවස්ථාව දෙන්න පුළුවන්
මේ ජනතාවට අද පීඩාවටපත් වෙච්ච ජනතාවට මුදල් ගෙවීම ගැන ඔබතුමා කිව්වා කරනවා කියලා කවදද මේක කරන්න කියන ප්‍රශ්නේ මම ඇහුවා දෙක ඔබ දන්නවා පතිරාජ මහත්තයා ඩිරෙක්ටර් ජෙනරල් ඔෆ් ද නැෂනල් ඩිසාස්ටර් රිලීෆ් සර්විස් සෙන්ටර් ඔබතුමා යට දෙන්නේ ඕ කියනවා තාම ඒ පිළිබඳ කිසිම වාර්තාවක් අවසන් කරලා නැහැ කියලා. ඉතින් මේ මහජනයා මේ ජීවත් වුණේ ගොවිතැනෙන්.
ඒක පිච්චිලාගේ ඉල්ල ඉවර
හොඳ ඇමතුම පිතුර දෙන්නේ
කවදද මේකට සහය මැදිය
ගරු අමාත්‍යතුමා
මේ පිළිබඳ අවසන් තීන්දුවක් කරන් තියෙනවා මාර්තු මාසේ ඉඳලා මාස හතරක් එක දිගටම ඒ සියලු දෙනාටම අවශ්‍ය මුදල් ලබා දෙන්න කටයුතු කළා අවශ්‍ය තොරතුරු දැන ගැනීම සඳහා එක පැත්තකින් දිසාපතිවරුන්ගෙන් සංගණනයක් කරනවා අනිත් පැත්තෙන් කෘෂිකර්ම අමාත්‍යයන් සංගණනයක් කරනවා ඒ තොරතුරු ලැබිලා අවසන් වුණු ගාම ගෙවීම පටන් ගන්නවා
හොඳයි 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 ගරු අමර දිසානායක මැතිතුමා
ගරු කථානායකතුමනි
ගරු මැතිතුමා මොකද පොයින්ට් ඕඩර්
ආපදා තත්ත්වයන් පිළිබඳව කතා කරනකොට මගේ බේරුල ආසනේ ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒකට විනාඩි දෙකක් ගන්න පුළුවන් නම්
එතෙන්දී අම මේක පොයින්ට් ඕඩර් යන්නේ මේ ගන්තු අපි දැන්ටම වෙලාව පහු වෙලා ඉන්නේ.
අපි එතකොට මේ බේරුවල සිද්ධිය
ඔබ පයිදල ගන්නවා. හා කෙන උත්තරයක් දෙන්න. කෙන උත්තරයක් දෙන්න.
මේ සම්බන්ධයෙන්
උත්තරයක් දෙන්න.
මේ සම්බන්ධයෙන් මේ ගරු මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් චක්‍රලේඛන කිසිවක් නැහැ. එනිසා මම අද දිනේ කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා කැබිනට් පත්‍රිකාවක අනුමත කරගත්තා මියගිය පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් 10 ලක්ෂයක දීමනාවක් ලබා දීමටත් රෝහල් ගත කරන ලද පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් 20000ක දීමනාවක් ලබා දීමටත් අද තීන්දුව අරගත්තා අද අපි හෙට ඉඳලා ගෙවනවා
හොඳයි
හොඳ හොඳ උත්තරයක්
මොකද්ද
එහෙම තත්වයක් ලබා දුන්නට කිසි ගැටලුවක් නැහැ. මොකද මේ සිද්ධියේදී අපි දකින්නේ ගරු කථානායකතුමනේ මුදලක් ලබා දෙන එක නෙවෙයි. දෙවියංග යදින්න ගියපු ඒ ජනතාවට අවසානයේ මේ තමන්ගේ ජීවිතය අහිමි වෙනකොට දෙවියංගම තමයි ආය තමන්ගේ ජීවිතේ ඉල්ලලා දෙවියංගෙන්මයි ඉල්ලන්න සිද්ධ වෙන්නේ.
මොකද